සම්පන්න සංසාර දුකින් එතර වෙන කැමැති කාරණක තුනක් දැන් මේ පින්වතුන්ගේ වාරය ලැබිලා තියෙන්නේ අවශ්‍ය තැන් විමසාගත යුතු තැන් ඒ අත්‍යවශ්‍ය තැන් හඳුනාගෙන කාටත් ප්‍රයෝජනෙට නිස්සවුද්දී අසා විමසා දැනගන්න අවස්ථාව. ඉතින් ඒ සඳහා
පළවෙනි ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ රූප උපාදානය ගැන මෙහෙය කර භාවනා මනසකාරයේ සිටින විට බොහෝ දුරට ශරීරයේ ඇතිවන කටුක වේදනා නිසා වේදනාව සිහියට නැගී එවිට ප්‍රමුඛත්වය වේදනා උපාදානස්කන්ධයට හැරේ. එසේ කිරීම සුදුසුද නැත්නම් එසේ මෙය මෙනෙහි නොකර රූප උපාදානයට සිත යොදවන්නද? තව කොටසක් තියෙන එක සමයි.
රූප උපාදානයෙන් මිදීම සඳහා රූපය පිරිසිඳ දැකීම සඳහා කටයුතු කරනකොට කායිකව හටගන්න වේදනාවල් දැනෙනවා. එතකොට වේදනානුපස්සනාව කරන්නේ. දැන් වේදනාව එන්නේ කොහෙන්ද? කය ඇසුරු කරගෙන ඉන්නේ. වේදනාව කොහෙද? හිතේට වේදනාව හටගන්නේ කොහෙන්ද? ස්පර්ශය කය. එතකොට කය මම නම් මගේ නම් මොකටද මේ දුක් වේදනාව එන්නේ? අකමැති වේදනාව ඇයි කය ස්පර්ශ වෙලා ඉන්නේ? ඔය බලන එකම බලාගන්න ඒකත් හොඳ කමට නා. දැන් බලාගෙන යන්නේ රූපේ මමද මගේද මගේ ආත්මයද කියලානේ. දැන් මම නම් මගේ නම් මගේ ආත්මය නම් කැමතිද දුක් වේදනාවට? වේදනානුපස්සනාව විතරන්නේ නෙමෙයි කායානුපස්සනාවට බලන්න පුළුවන් ඒ එකමනේ. මේ දුක් වේදනාවල් එන්නේ කොහෙන්ද කොතනින්ද කියලා බැලුවාම එහේ කන්න නාසය දිව ශරීරය මේ ඔක්කොම අයිති මොකටද? අයිති. එතකොට එහේ නිසා කන නිසා නාසය නිසා දිව නිසා කය නිසා මේ කොතනකින් වේදනාවක් ආවත් තමන්ට දැනෙනවා නම් ඒක දුක් වේදනාවක්. මේ දුක් වේදනාව ඇති කරන කයට නේද මේ මම මගේ මගේ ආත්මය කියලා කියන්නේ. එහෙනම් මේ කය වදකෙක් වගේ නේද? රූපේකෝ රාද වදකෝ. සාදේ මේ රූපේ වදකේ. දැන් වදකෙක් වගේ මේ වේදනාව දෙනවා නේද? වේදනාව බලලා වේදනාව වහගන්නවට වඩා වේදනාව බලනවා නම් ඒක බලන ක්‍රමයක් තියෙනවා. ඉස්සෙල්ලා ඒ කරන කායානුපස්සනාවටම මෙච්චර කද වේදනාවක් දුක් වේදනාවක් එන්නේ මේ කයින්? අනේ මේ කයට නේද මම මගේ මගේ ආත්මය කියලා නිබඳිලා තියෙන්නේ. එහෙනම් මෙබඳු දුකක් මෙබඳු වේදනාවක් මේ කයකින් එනවනම් මේකට මම කියන්න මගේ කියන්න මගේ ආත්මය කියලා ගන්න එක වැරදිම නේද කියලා කය දිහා බලන්නත් පුළුවන්කම තියෙනවා. ඒ පැත්තට හැරෙන්න නැඹුරු වෙන්න පුළුවන් බවකුත් තියෙනවා. ඊළඟට ඒක වේදනානුපස්සනාවට එනවනම් ඒක ටිකක් විස්තර කරගන්න වෙනවා. ඒක කරන්නේ කොහොමද කියලා. අපි වර්තමාන කාලයේදී ලෝකේ වේදනානුපස්සනාව කියලා වඩන අමුතු ක්‍රම තියෙනවා. එක එක ක්‍රම තියෙනවා. දැන් අපිට දහමක් ලැබුණා නම් අපි දැනගන්නට ඕන දැන් වේදනාව බලන්න ඕන කවුරු හරි කියන විදිහට නෙමෙයි. අරයා මෙහෙම කිව්වා එහෙම කරන්න නෙමෙයි. මෙයා මෙහෙම කිව්වා එහෙම කරන්න නෙමෙයි. දැන් Tamanට නුවණක් තියෙන්න ඕන වේදනාව රූපේ මම මගේ මගේ ආත්මේ වෙච්ච නිසා රූපේ වෙනස් වෙනකොට දුක එනවා. වේදනාවත් ඒ වගේම මම මගේ මගේ ආත්මය කියලා ගත්තාම වේදනා උපාදානස්කන්ධ. එතකොට මම මගේ මගේ ආත්මය කියලා ගත්ත බව නම් මේ දුකට හේතුව. එහෙනම් දැන් බලන්න වෙනවා වේදනාව බලන්න ඕන කොහොමද කියන නුවණ Tamanට තියෙන. වේදනාව නිකන් කොහොම හරි බලනවා නෙමෙයි. මෙන්න වේදනාව මෙන්න මොනවාද වේදනාව? චෛමේ දික්ඛවේ වේදනාකාය. විසත්තත්ථාන සූත්‍රයේ විස්තර කරන්න ගත්තෙ මෙන්න මේ ටික නිරන්තරවම ඕන වෙන නිසා. ඒක ඉවර කරගන්න බැරි වුණා. චෛමේ වේදනාකාය. වේදනා හයක් තියෙනවා. මොනවාද? චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ධාන සම්පස්සජා වේදනා, ජීවා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා. වේදනා හයක්. ඒවා තව බෙදෙනවා සැප වේදනා, දුක් වේදනා, දුක්ඛම සුඛ වේදනා කියලා. විවිධ අතට බෙදීම් වෙනවා. එතකොට වේදනාවක් හටගත්තාම දැන් අපිට බලන්න ඕන වේදනාව දැන් ඉන්න ස්වභාවය තුල අපට දැනෙන්නේ වේදනාව මම, වේදනාව මගේ, මේ විඳින බව මගේ ආත්මයමයි කියන අදහසේ පදනමේ තමයි අපි තාම ඉන්නේ. සක්කාය දෝෂිය. වේදනාවක් ඇති වුණාම වේදනාව මම, වේදනාව මගේමයි, විඳින බව මගේ ආත්මයමයි කියන අදහස එනවා. වදු වේදීමාන తත්‍ර తත්‍ර කල්යාණ පාපකාණං විපාකාණං පටිසංවේදීති. මේ කතා කරන මේ වේදනාව විඳින තින්පව් විපාක දෙන ආත්මයක් තියෙනවා කියන මේ දෘෂ්ටියට තමයි වැටෙන්නේ මෙතනදී. එතකොට දැන් අපිට ඕනකම තියෙනවා දැන් අපි අර ඇසූ ධර්මය අත්දකින්න නම් ඒක දැනගත්ත දේ දකින්න නම් අපි මේ කාර්ය කරන්නේ. දැන් අපි අහගත්තා මේ රූපාදී ස්කන්ධ අනික. ඒ ස්කන්ධ ධර්මයා මම දුක් විඳිනවා, මම වද විඳිනවා කියන දුක බවට පරිවර්තනය වෙන්නේ එය තණ්හා දෘෂ්ටි මානයෙන් දෘෂ්තියෙන් වැළඳගත්තොත්. එහෙම නැත්නම් ස්පර්ශයක් වෙයි. ස්පර්ශය නිසා යම් වේදනාවක් හටගනීවි. ඒ ස්පර්ශය නිරුද්ධ වෙනකොට වේදනාවද නිරුද්ධ වේවි. දැන් එහෙම වෙන්නේ නැහැ. දැන් වේදනාවක් හටගන්නකොටම වේදනාව මම, වේදනාව මගේ, වේදනාව මගේ ආත්මයමයි කියන. එනිසානේ අපි වේදනාව කරදරයක් කොට, වදයක් කොට ඒ දිහා බලන්නේ. ඒ නිසා දැන් ඔන්න තේරුම් ගන්න මෙන්න මේ පදනම වෙනස් වෙන්න ඕන. මේ හටගන්න වේදනාවේ විඳින්නා බවට මාපත් වුණා. දැන් මේ වේදනාවේ විඳින්නෙක් ඉන්නවා. මමයි මේ වේදනාව විඳින්නේ. මගේයි මේ වේදනාව. එනිසා දැන් මේ වේදනාව නිසා දුක් විඳින්නෙක් ඉන්නවා. දුකට හිමිකාරයෙක් ඉන්නවා. දුකට උරුමකාරයෙක් ඉන්නවා. දැන් මේ හිමිකාරයා උරුමකාරයා මුතනින් අයින් කරන එකයි කරන්න තියෙන්නේ. අපි කිව්වා රූපය ගැන කතා කරනකොට රූපය කියන්නේ මේ හැම තැනම සාධාරණ වූ ධර්මතාවයක්. ඒ දුක්ඛ ලක්ෂණ වලින් යුක්තයි කියලා කිව්වා. දැන් වේදනාව කියන එකත් ඒ හා සමානමයි. වේදනාව කියන්නේ ප්‍රත්‍යයෙන් හටගන්න එකක්. ස්පර්ශය නැමැති ප්‍රත්‍ය නිසා හටගන්න එකක්. හටගත්තා නම් ඒකට කියනවා සංකත ධර්මයක් කියලා. උත්පත්ති ධර්මයක්. උපන් ධර්මයක්. උපන්නනම් යමක් ඒක ජරා මරණය අයිති. කැමැති ආකාරයෙන් පවත්වන්න බෑ. අකමැති තැනට එනවා. මේක තමයි ස්වභාවය. දුක්ඛ ලක්ෂණය වේදනාව කියන තැනක් තියෙනවා. මේ දුක්ඛ ලක්ෂණය අපි හඳුනාගත්තේ නැති වුණාම මේ වේදනාව අපි ආත්ම කොට ගන්නවා. මම මගේ මගේ ආත්ම. හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා එතනදී. දුක් වේදනාවට අපි අකමැතිනේ. අකමැති දේ අපි කොහොමද අල්ලගත්තා වෙන්නේ කියලා. අකමැති දේ අපි අල්ලගන්නේ නැහැ නේද? බහැර කරනවා, ප්‍රතික්ෂේප කරනවා. එයි ඉතින් ප්‍රතික්ෂේප කරන දුක් වේදනාවේ. දුක් වේදනාවට අකමැති තමයි. දුක් වේදනාවට අකමැති වුණාට දුක් වේදනාව ඇති කරන ආයතනයේද කයට කැමති නම් ඒ ස්පර්ශයට කැමති නම් ස්පර්ශ ආයතනයට කැමති නම් වේදනාවෙන් මිදෙන්න බෑ. යමක් ගිනියම් වෙලා නම් අල්ලනකොට දෙවෙනවා නම් පිච්චෙනවා නම් පිච්චෙනකොට දුකයි දැනෙනවා නම් දැන් දුකින් මිදෙන්න නම් මොකද්ද කරන්න ඕන? පිච්චෙන රත් වෙච්ච දෙයින්ම ඉවත් වෙන්න. දැන් රත් වෙච්ච දේ අල්ලමින් වේදනාවෙන් මිදෙන්න හැදුවට බෑ. කයට ඇලුම් කරමින්, රූපයට ඇලුම් කරමින්, ඇහැට ඇලුම් කරමින්, එහි බැඳෙමින් වේදනාවෙන් මිදෙන්න. වේදනාව උපදින හේතුවට ඇලුම් කරලා තියෙද්දි මට මේ වේදනාව නම් එපා කියලා කිව්වට හරියන්නේ නැහැ. එයි වේදනාවේහි ලක්ෂණ කීපයක් තියෙනවා. සැප දුක් උපේක්ෂා. සැප දුක් උපේක්ෂා. එතකොට අපේ යුතම සැප වේදනාවක් හටගත්තා. සැප වේදනාවක් හටගත්තා. සැප වේදනාව නිට්ටියද අනිත්‍යද? අනිත්‍ය නම් දුකද? සැපද? දුකයි. හොඳයි, දුක් වේදනාවක් නිට්ටියද අනිත්‍යද? අනිත්‍ය. අනිත්‍ය නම් දුකද සැපද? නෑ, හරි 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 හරි. දුක් වේදනාව නැති වෙන එක දුකද සැපද කියලා මං ඇහුවේ. සැපයි. දුක් වේදනාව නැති වෙන එක සැප. එහෙනම් මේ අනිත්‍ය නම් දුකයි කියපු කතාවේ පොඩි අඩුවක් තියෙනව නේද? යද නිච්ඡං තන් දුක්ඛං කියපු තැනේ පොඩි අඩුවක් තියෙන බුදුහාරන්ට පොඩ්ඩක් මතක් කරේ. සැප වේදනාව නම් අනිත්‍ය වෙනකොට දුකයි, හරි. දුක් වේදනාව නැති වෙනකොට ඒකට කොහොමද දුකයි කියන්නේ? ඒක සැපයි. එහෙම හිතනව නේද? අපිට මතක තියාගන්න ඕන අපිට හැම මොහොතකම මෙන්න මෙතනදි තමයි අපිට ඕන කරන්නේ චතු සම්පජඤ්ඤ කියලා භාවනාවක් වෙනම සතිපට්ඨාන සූත්‍රයේ පනවන්නේ මෙන්න මේක තේරුම් ගන්න. චතු සම්පජඤ්ඤ. සතර ඉරියව්ව. මේ සතර ඉරියව්වේදී තමයි මේක හරියටම හසු වෙන්නේ. දැන් අපි ඔය ඉන්න ඉරියව්වේ දැන් දැනෙන්නේ දුකද සැපද? දුක දැනෙනවා. දැන් මම තව ටිකක් කල යනකොට කොහොම වේදනේ? එතකොට ඔය ඉරියව්වේ වාඩි වෙනකොට සැපක්. දැන් සැප නැති වෙලා දැන් දුකක්. ඔය අතරේ තිබුණා සැපද නොවු දුකද නොවු තැනක්. ඒක හම්බ වුණේ නැහැ. ඒක දැනුනේ නැහැ. එහෙත් ඇත්තනම් උනේ මොකද්ද? මුල ඉරියව්වේ මුල සැප වේදනාව. මෙද ඒ සැපත් නැති දුකත් නැති තැනකට ආවා දුක්ඛම සුඛ. එතන ගියාගෙන තමයි දුක්ඛ දුක් වේදනාවට ආව. එකම ඉරියව්වේ මුල සැප වේදනාව, මෙද අදුක්ඛම සුඛ වේදනාව, අග දුක් වේදනාව. දැන් දුක් වේදනාව එපා කියලා කියන දුක් වේදනාව ආවම එපා අකමැති. අකමැති කියලා අපි හොයනවා සැපයක්. සැපයක්. හොඳයිලෙන් අපි සැප හොයන්නේ කියලා මොකද්ද කරන්නේ? ඉරියව්ව වෙනස් කරනවා. දැන් ඉඳගෙන ඉන්න එක අමාරුයි, හිටගන්න. දැන් හිටගත්තාම අපි හිතනවා සැප හම්බ වුණා. සැප හම්බ වුණා කියලා අනේ හොඳයි දැන් නම් කරදරින් මිදුණා, දැන් දුකින් මිදුණා කියලා සතුටුයි. දැන් හිතගෙන ටිකක් වෙලා හිටියොත් අර විදිහෙන්ම අදුක්කම සුඛ දුක්ඛ මේ අවස්ථාව තුනට එනවා. දැන් බලන්න ඒ ඉරියව්වේ අග දුකයි. ඇත්තටම ඔය දුක පටන් ගත්තේ කොයි වෙලාවෙද? ඔය දුක් වේදනාව පටන් ගත්තේ කොතනද? ඉරියව්වේ මුලදීමයි. ඉරියව්වේ මුලදී තමයි දුක මේ දුක් වේදනාව පටන් ගත්තේ. එතකොට අපට දැනුනේ සැපයක්. සැපයක් අපට දැනුණා පෙර ඉරියව්වේ අගට සාපේක්ෂව. ඉස්සෙල්ලා හිටියේ ඉරියව්වේ අග කෙළවරට සාපේක්ෂව මේ ඉරියව්වේ මුල සැපයක් දැනුණා. ඔතන ඇත්තටම තියෙන්නේ සැපයක් නෙවෙයි. සැබවින්ම තියෙන දුකේ අඩු වැඩි බව. දුකෙහි අඩු වැඩි බවක් තියෙන්නේ. දුකෙහි අඩු වැඩි බවක්. ඉස්සෙල්ලා ඉරියව්වේ කෙළවරට සාපේක්ෂව මේක දුක අඩුයි. දැන් සැපයි කියලා හිතෙනවා, අපි රැවටෙනවා. හැබැයි ඒ ඉරියව්වෙන් තව ටිකක් වෙලා ඉන්නකොට අපට පේනවා ඒ ඉරියව්ව දුකක් වෙනවා. එහෙනම් ඒ ඉරියව්වේ කෙලවර දුක නම් ඒ දුකේ ආරම්භය වෙන්න ඕනේ ඒ ඉරියව්වේම ආරම්භය නේද? එහෙමනම් ලෝකයේ තුල තියෙනවා දුක සැප කියලා දෙකක් නෙමෙයි. දුකේ අඩු වැඩි බව. මේ දුකේ අඩු වැඩි බවට ලෝකේ සම්මතයක් තියෙනවා සැප දුක කියලා. යථාර්ථයේ ඇත්ත වෙන්නේ දුකෙහි අඩු වැඩි බවට. එතකොට සැප වේදනාවේහි තියෙනවා මොනවද? රාගානුසය. ලෝභයේ බීජය ඔය සැප වේදනාවත් එක්ක තියෙනවා. අදුක්කම සුඛ වේදනාවත් එක්ක මොකද තියෙන්නේ? අනුසය. මෝහානුසය, අවිච්ඡානුසය. දුක් වේදනාවත් එක්ක පටිඝානුසය. දැන් ඉරියව්වේ අපි පවත්වලා තියෙන්නේ මොනවද? මේ ගත කරන හැම ඉරියව්වකම පවත්වන්නේ ලෝකදේශය. රාගානුසය, මෝහානුසය, පටිඝානුසය. ලෝභ දේශ මෝහ වලින් යුක්ත නම් නිවන් දකීද? එහෙනම් නිවන් දකින්න නම් ලෝභ දේශ මොහ දුරු වෙන්න. එහෙනම් ලෝභ දේශ මොහ දුරු වෙන විදිහට මේ ඉරියව් පවත් ගන්න වෙනවා. ඒක තමයි චතු සම්පජඤ්ඤ කමඨහනක් ඇටියෙද කායानुපස්සනාවේ දක්වලා තියෙන්නේ. එතකොට දැන් අපි හිතගෙන ඉන්න ඉරියව්වත් අපි දැක්කොත් දුක හැටියට ඒ දුකෙන් මිදෙන්න කියලා අපි වෙන ඉරියව්වකට මාරු වෙනකොට එතන හටගන්නේ මොකක්ද? දැන් අපි ඉඳගෙන හිටගෙන හිටියා, හිටගෙන ඉන්න එක දුකයි කියලා වාඩි වෙනවා. වාඩි වෙන ඉරියව්වේ ආරම්භ වුනේ මොකද්ද? දුක ආරම්භ වුණා. හිටගෙන හිටපු දුක අවසන් වුණා, ඉඳගෙන ඉන්න දුක හටගත්තා. දැන් ඉඳගෙන ඉන්න එක දුකයි කියලා ඇවිදි. ඉඳගෙන ඉන්න දුක අවසන් වෙනවා, ඇවිදීමේ දුක එතකොට. ඇවිදින එක අමාරුයි කියලා නිදිය. ඇවිදින දුක අවසන් වුණා නිදියේමේ දුක. මොකද නිදියේ වැඩි වෙලාවක් හිටියොත් ඒකත් අර පරිවර්ත. එතකොට අපි දුකෙන් මිදෙච්ච මොහොතක් තියෙනවද? මේ කය ඇසුරු කරන එක මොහොතක් තියෙයිද දුකින් මිදෙන්න? හැම මොහොතකම තිබිලා තියෙන්නේ දුක. වජිරා මෙහෙණින් වහන්සේ කියනවා මාර්යට දුකමයි ඇති වෙන්නේ, දුකමයි පවතින්නේ, දුකමයි නැති වෙන්නේ. ඉතින් ඒ බඳු තැනකට කොහොමද මම පුද්ගලයෙක් කොහෙද දෙතන? දුකමයි ඇති වෙන්නේ, දුකමයි පවතින්නේ, දුකමයි නැති වෙන්නේ. එනිසා අපිට හැම වෙලාවකම සැප වේදනා, දුක් වේදනා, දුක්ඛම සුඛ වේදනා කියලා මේ බෙදීමක් ලෝකේ තියෙන නැත්ද? ඒක ප්‍රතික්ෂේප කිරීමක් නේ ධර්ම තුල. වේදනාවේ විවිධාකාරයේ බෙදීම් තියෙනවා. සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා, අදු උපේක්ඛා වේදනා කියලා. සීව බෙදීම් වලට තියෙනවා. දැන් කොහොම වුණත් දැන් අපි තේරුම් ගන්න ඕන, දැන් අපි මේ වේදනාව දිහා බලන්න ඕන මෙන්න මේ වගේ දැනුමක් ඇති. අපි හැමතිස්සෙම දුක් වේදනාව දැනුණාම දුක් වේදනාවෙන් මිදෙන්න සැප හොයන. සැප හොයන්නේ අපි ඉරියව්ව මාරු කරලා. එතකොට සැප හොයන්නේ කොහෙන්ද? දුක් දෙන කයින්මයි. සැප තියෙන තැනකින්ද මේ හොයන්නේ? ගන්නවද? දුකම වපුරන තැනකින් තමයි සැප හොයන්නේ. දැන් අපි ඔන්න කය හොඳට බැලුවා නම් මේ කායනපස්සම වැඩියෙන් කළ යුත්තේ මේකයි. අනිත්‍යව හරි ලේසි. එතකොට මේ කය හොඳට හඳුනාගත්තා නම් මේ කයත් එක්ක ගැටිලා එන වේදනාවේ අරුමේ අපි දන්නවා හොඳට මේක. කය කියන එකේ ස්වභාවය හොඳට දැනගත්තාම රූපය කියන එකේ ස්වභාවය හොඳට දැනගත්තා. එතකොට රූපය පිළිබඳව වැඩියෙන් හොඳටම විමසන්න වෙනවා. ඒ පිළිබඳව ධාතුව කියන තැනට වෙනකම්. එතකොට ධාතුව ධාතුවත් සමග ගැටෙන්නේ. ගැටිලයි මේ වේදනාව එන්නේ කියන තැනට. මේ වේදනාව අනාත්ම ධර්මතාවයක් දක්වා ප්‍රකට වෙන තැනකට අපිට ගේන්නේ. අපි එච්චර ගැඹුරින් කතා කරන්න ඕනේ නැහැ. අපි දැනට ඊට වඩා සරල තැනකින් කතා කළොත් හොඳයි. දුක් වේදනාවක් ඇති වුණා. දැන් හඳුනාගත්තා දුක් වේදනාව. දුක් වේදනාවත් එක්ක පටිඝානුසය තියෙනවා. දැන් මම කරන්නේ භාවනාව. කෙලෙස් නසන්න, ආශ්‍රව නසන්නයි මේ කරන්නේ. දැන් මට පුළුවන් පටිඝානුසයෙන් මිදිලා වුණනම් රාගානුසයට යන්න. මේ ඉරියව් වෙනස් කළා සපහම්බුණා කියන රාගානුසයට යන්න පුළුවන්. කෙලෙස් වලින් හිත මිදුණද? ඉරියව්ව වෙනස් වුණාට හිතේ කෙලෙසෙන බව එහෙමමයි. එහෙනම් දැන් අපිට ඉරියව්ව වෙනස් කළා විතරක් නෙවෙයි හිතේ කෙලෙසෙන බවත් නොවෙන ආකාරයෙන් මේක බලන්න. මෙන්න මේ ලෝකේ රහතන් වහන්සේ නමකට වුණත් මේ ආයතන ඇත්නම් කය ඇත්නම් කයට මොනවා හරි ගැටුනොත් දුක නම් එනවා. සැප දුක දුක්ඛම සුඛ කියන වේදනාව එනවා, ඒක වළක්වන්න බෑ. බොජ්ජංග සූත්‍ර දේශනා බැලුවොත් රහතන් වහන්සේලා කිඳිරි ගගා කියනවා නේ, දුක නම් වැඩි අඩු වෙන බවක් නැහැ, වැඩි වෙන බවක්මයි පේන්නේ කියලා. උන්වහන්සේලා වේදනාව නෙසෝ නෙමෙයි. උන්වහන්සේලා නැසීම මොකද්ද? වේදනාව මම, වේදනාව මගේ ආත්මය කියන සමුදයයි ඉදිරි කරලා තිබුණේ. එහෙනම් දැන් අපිටත් මේ වේදනාව නැති කරන්න බෑ. වේදනාව නැති කරන්න බෑ. දැන් අපට ඕනකම තියෙන්නේ මොකක්ද? දැන් වේදනාව මම මගේ ආත්මය වෙච්ච නිසායි මේ විඳින්න මම උනේ. මේක විඳින්න මට සිද්ධ වුනේ මේ කොහෙද අනේකක් මම අයිති කරගත්ත නිසා. දැන් මේකෙන් මිදෙන්න ක්‍රමයක් නැත්ද, මේකෙන් මිදෙන්න උපායක් නැත්ද කියලයි හොයා බලන්නේ. ඉතින් ඒ සඳහා අපට මූලික දැනුමක් හැටියට ගත්තාම අපිට පුළුවන් මේ පිළිබඳව සොයා බැලීමක් කරන්න. මේ වේදනාව කුමන ස්පර්ශයෙන්ද? ස්පර්ශය හඳුන ගන්න ඕන. ස්පර්ශය කියලා කියනකොට ස්පර්ශ ආයතන ටික මොනවද? අපි හිතමු කයත් පහසත් කාය විඥානය. කයත් පහසත් කාය විඥානයක් කියන මේ ස්පර්ශ ආයතන නිසා ස්පර්ශය. ස්පර්ශයේ ඇති කල්හි වේදනාව. දැන් අපි කායානුපස්සනාව හොඳින් බලලා තිබුණා නම් කය නිත්‍යද අනිත්‍යද? කයට ගැටෙන පහස නිත්‍යද අනිත්‍යද? කාය විඥානය නිත්‍යද අනිත්‍යද? එහෙනම් ස්පර්ශ ආයතන වහා බිඳිනවා නම් අනිත්‍ය නම් ස්පර්ශය නිත්‍යද අනිත්‍යද? එහෙනම් ස්පර්ශය අනිත්‍ය නම් ස්පර්ශය නිසා හටගන්න වේදනාව නිත්‍යද අනිත්‍යද? එහෙනම් ඒකාන්තයෙන් මේ වේදනාවද අනිත්‍යයි. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි වේදනාවේ අනිත්‍ය බවක් දැනෙන්නේ නේ. පටන් ගත්ත වෙලාවේ ඉඳලා මේ ඉරියව්ව වෙනස් කරන කම්ම අතරක් නැතුව මේ වේදනාව තියෙන. මෙන්න මේ වේදනාව විඳිනවා අපි දෙපළක. කයේ පහස නිසා ඇතිවන වේදනාව කාටවත්ම නැති කරන්න බෑ. හැබැයි මේ කයේ පහස දැන් අපි දැනගත්තනේ, කයත් අනිත්‍යයි, කයට ගැටෙන දේත් අනිත්‍යයි, විඥානයත් අනිත්‍යයි, ඒ හේතු නිසා හටගන්න ස්පර්ශයත් අනිත්‍යයි, වේදනාවත් අනිත්‍යයි. එහෙනම් මේ අපට එකට දැනෙන වේදනාව කොහොමද ඉන්නේ? නොනැසී පවතින වේදනාවක්, එක දිගට පවතින වේදනාවක් දැනෙන්නේ කොහොමද? එහෙනම් මේවා බොරුද? මේ දුක් වේදනාව දැනෙන වෙලාවේ රූපේ අනිත්‍ය වෙන බව පේන්නෙම නැහැ. ගැටෙන දේ අනිත්‍ය වෙන බව පේන්නෙම නැහැ. විඥානය නිරුද්ධ වෙන බවක් පේන්නෙම නැහැ. ස්පර්ශය නිරුද්ධ වෙන බවක් දැනෙන්නෙම නැහැ. වේදනාවේ අඩුවක් වෙනසක් වෙන බවක් දැනෙන්නෙම නැහැ. එහෙනම් ඇයි මේකට හේතුව? මෙන්න මේකට හේතුවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ එක්තැනකදී දේශනා කරනවා, මහණෙනි, උලක් ඇනිලා කකුලේ උනත් උලක් ඇනිලා වද වේදනාවක් විඳිනකොට ඒ උල ඇනුණු තැනින් තවත් උලක් ඇන ගන්න එපා කියලා. අපි කාය ස්පර්ශයෙන් වේදනාව විඳිනෝ, ඒක වෙනස් කරන්න බෑ. හැබැයි හැම මොහොතකම ඒ කාය ස්පර්ශයෙන් හටගත් වේදනාව කාය ස්පර්ශයෙන් නිරුද්ධේ නිරුද්ධේ. ඊළඟට මේක මනෝමයෙන් බාරගන්න. මේ වේදනාවම හිතනොත් විඳිනවා නේ මේ කය. මේ වේදනාව. එතකොට අපි වේදනාවෙන් අතහැරිලා නේ. කාය ස්පර්ශයේදී මේ වේදනාව එහෙමම විඳිනවා. ඒකම නැවත මනෝමයෙන් අරගෙන මම විඳිනවා. මම දුක් විඳිනවා. මමට දුක් වේදනාවක් කියන මේ ආත්ම කරගත්ත වේදනාව මනෝමය. ඒක නිරුද්ධ වෙනකොට ආයි කාය ස්පර්ශයෙන් වේදනාවක්. කාය ස්පර්ශයෙන් නිරුද්ධ වෙනකොට මෙහි වේදනා. පටික සම්පස්යෙන් අධිවචන සම්පස්යට අධිවචන සම්පස්යෙන් පටික සම්පස්යට මාරු වෙමින් අතරක් නැතුව වේදනාව. දැන් අපට පුළුවන්කම තියෙනවා මෙන්න මේ මනෝපහසෙන් සිදුවෙන අර දෙවෙනි උල එන ගන්න නැතුව මේ වේදනාව දිහා බලන්න. ඒ සඳහා මේ ස්පර්ශය නිරුද්ධ වෙන බවට මේ ආයතන ස්පර්ශ ආයතන අනිත්‍ය වෙනකොට ස්පර්ශය නිරුද්ධ වෙන බව ස්පර්ශය නිරුද්ධ වෙනකොට වේදනාවද නිරුද්ධ වෙන බවට මනසින් ක්‍රියාව පටන් ගත්තොත් එතකොට අපිට හැමතිස්සම හම්බ වෙනවා ස්පර්ශය නිරුද්ධ වෙන බව වේදනාව නිරුද්ධ වෙන බව මනෝ පහසෙදී සිහි කරනවා මෙනෙහි කරනවා මේ හටගත්තු වේදනාව මේ හේතු නිරුද්ධ වෙන නිරුද්ධ එතකොට මනෝ පහසෙදී දුක විඳින්නේ නැහැ මනෝ පහසෙදී මේ හටගත්තු දේ නිරුද්ධ වෙන බවටම මෙනෙහි කිරීමක් එතකොට එක තැනක යා දුක නැතුව වාසය කරන මේක තමයි එන්න තියෙන තැන ඉන්න තියෙන තැන දුකටපත් නොවි දුක මම මගේ නොකර එතන ඉන්න පුළුවන් කමක් නැහැ අපි මේ වේදනාව පිළිබඳව දැනුවත් නොවුනොත් මේ කියන තැන අමාරුයි වේදනාව කියන්නේ මොකක්ද කියලා හරියට අපි වටහා ගත්තොත් මේ සියල්ලටම මූලය වෙන්නේ කය පිළිබඳව අපේ දන්නා කමේ අඩුවමයි. කය පිළිබඳව වැඩි වැඩියෙන් හොඳට ඒකේ අනාත්ම ධර්මය හොඳට වැටහෙනකම් මම මගේ මගේ ආත්මය කියන අදහස ගැලවෙනකම් ඉවත් වෙනකම් මේ කය හොඳට බලනකොට කය අනාත්මයි කියන මම මගේ මගේ ආත්මේ නොවන ධාතුව හැටියට හඳුනගත්තා. එතකොට මේ ධාතුව නිසා හටගන්න වේදනාවද ආත්ම වෙන්න පුළුවන්ද? අනාත්ම වූ හේතු නිසා හටගන්න දෙයක් ආත්ම වෙන්න පුළුවන්ද? එහෙනම් වේදනාවත් අනාත්මයි නේද? එතකොට ඔන්න හැමතිස්සෙම අපිට බලන්න පුළුවන්කම තියෙනවා තවත් පැත්තකින් ස්පර්ශය නිසා යම් වේදනාවක් හටගන්නවා නම් ඒ ස්පර්ශ ආයතනය අනිත්‍ය වෙනකොට මේ වේදනාවද නිරුද්ධ වෙනවා. දැන් මෙන්න මේ ඇත්ත සත්‍ය පදනම් කරගෙන අපිට පුළුවන් පුංචි පරිශනයක් කරන්න. වේදනාව මම, වේදනාව මගේ, වේදනාව මගේ ආත්මය කියලා ගත්ත යම් අදහසක් වේනම් ඒ අදහස වෙන් කරගන්න. දැන් මේ මොහොතේදී සැප වේදනාව දැන්. ඊළඟට සැපද නොවු දුක්ද නොවු වේදනාවක්. ඊළඟට දුක් වේදනාවක් දැනෙනවා. දැන් බලන්න ඕන දුක් වේදනාවට සැප වේදනාවට හේතු වෙච්ච ස්පර්ශය නිසා සැප වේදනාවක් හටගත්තා. ඒ සැප වේදනාවට හේතු ස්පර්ශය නිරුද්ධ වෙලා නේද? මේ අදුක්කම සුඛ සැපද නෝ දුක්ද නෝ වේදනාවක් හටගත්තා. ඒක ඉබේ හටගත්ත නෙමෙයි නේද? සැපද නො වූ දුක්ද නො වූ වේදනාවට හේතුවක් ස්පර්ශයක් තියෙනවා. ඒ ස්පර්ශය නිසා නේද මේ අදුක්කම සුඛ වේදනාව. දැන් අදුක්කම සුඛ වේදනාවට එනකොට සැප වේදනාවත් සැප වේදනාවට හේතු වූ ස්පර්ශයටත් මොකද වෙලා? ඒක නිරුද්ධ වෙයි. දැන් අදුක්කම සුඛ වේදනාවත් අදුක්කම සුඛ වේදනාවට හේතු වූ ස්පර්ශයත් නිරුද්ධ වෙලාම නේද දුක් වේදනාවත් දුක් වේදනාවට හේතු වූ ස්පර්ශයක්. එහෙනම් ඔන්න දැන් පේනවා එකම මොහොතේ මේ තුන් වේදනාවක් දැනෙන්නේ ස්පර්ශය හා වේදනාව නිරුත් වෙන නිසා නේද? පෙර ඌ දේ සැප වේදනාවට හේතු ස්පර්ශය දෙමින් සැප වේදනාව නිරුත් වුණා. අදුක්කම සුඛ වේදනාවට හේතු ස්පර්ශය දෙමින් අදුක්කම සුඛ වේදනාවත් නිරුත් වුණා. දැන් දුක් වේදනාවට හේතු ස්පර්ශයෙන් දුක් වේදනාවද? එහෙනම් මේ දුක් වේදනාවද අනිත්‍යයි නේද? දුක් වේදනාවට හේතු යම් ස්පර්ශයක් ඇතනම් ඒ ස්පර්ශයද අනිත්‍යයි නේද? එහෙම බලන්නත් පුළුවන්. තවත් කියන ක්‍රමයක්. දැන් ඇහි පහස නිසා වේදනාවක් හටගන්නවා. තව මොහොතකින් කනට ගැටිලා වේදනාවක් හටගන්නවා. දැන් ඇහත් රූපයත් නිසා හටගත් වේදනාවට මොකද වුනේ? කනත් ශබ්දයන් නිසා වේදනාවට ගන්න. එහෙනම් ඒ වේදනාවත් ස්පර්ශයත් අනිත්‍යයි. අපි රළු මට්ටමින් තේරෙන හැටිකින් පටන් ගත්තා. කනත් ශබ්දයන් නිසා යම් වේදනාවක් හටගත්තා නම් අපිට ඊළඟට මොහොතේ නාසයත් ගන්ධයත් නිසා වේදනාවක් හටගත්තා නම් දැන් අර වේදනාවත් ස්පර්ශයත් නිරුත් වෙයි. දැන් තියෙන්නේ නාසයත් ගන්ධයත් නිසා හටගත්තු ඝාන සම්පස්යෙන් හටගත්ත වේදනාව. ඒකත් නිරුද්ධ වෙලා දැන් කයත් පහසත් නිසා කාය ස්පර්ශින් වේදනාවක් ඇති. එතකොට පෙර ස්පර්ශයෙන් හටගත්තු වේදනාවල් දැන් නිරුද්ධ වෙනවා. එහෙනම් මේ වේදනාව නිත්‍ය වෙන විදිහක් නෑ. එහෙනම් මේක නිරුද්ධ වෙලා මනෝ ස්පර්ශයෙන් වේදනාවක් හටගන්නවා. මේ විදිහෙන් වේදනාව ස්පර්ශයෙන් ස්පර්ශයට නිරුද්ධ වෙන බවත් කාය පහස තුල සැප දුක් අදුක්කම සුඛ එන වේදනාවන්ගේ තැනට එන බවත් දැනගන්න වෙනවා, හඳුනගන්න වෙනවා. එතකොට දැන් මේ වේදනාව ආත්ම නම් මම නම් මගේ නම් මම නම් මගේ නම් මගේ ආත්මේ නම් මේ සැප වේදනාවට කැමති සැප වේදනාවම පවත්වන්න පුළුවන් කමක් තියෙනවා. සැප වේදනාවම පවත්වන්න පුළුවන් කමක් තියෙනවා. නමුත් මේ සැප වේදනාව නැති වෙලා යනවා. අදුක්කම සුඛ වේදනාවට එනවා. අදුක්කම සුඛ වේදනාවක් නැති වෙනවා. දුක් වේදනාව පෙරලි පෙරලි කොහාට දෙන්නේ? දුකටමයි. දුක්ඛේ ලෝකෝපතිත්‍යතෝ. මේ දුක කියන යථාර්ථය තමයි පෙරලිලා පරිවර්තනය වෙලා ඉන්නේ. එහෙනම් මේ හැම තැනකම සැප වේදනාවක් දැනුණා. ඒක වහා බිඳිලා අදුක්ඛම සුඛ වේදනා. ඒ නිරුද්ධ වෙලා දුකට නැවත ඉරියව්ව වෙනස් කරලා අරමුණ වෙනස් කරලා සැප වේදනාවක් ලබා ගත්තත් ආපහු ඒ සැප වේදනාව පෙරලි පෙරලි ගිහිල්ලා නැතර වෙන්නේ කොතනින්ද? එතකොට දැන් වේදනාවේ යථාර්ථය ඇත්ත තමයි දුක. අපි දුක වෙනස් කරගන්නවා අරමුණ වෙනස් කරලා, ඉරියව්ව වෙනස් කරලා. වෙනස් කළාම අපි හිතනවා සැපයක් හම්බ වුණා. නමුත් ඇත්තටම උනේ දුකේම හට ගැනීමක් නේද නැවත වතාවක් උනේ. මෙන්න මේ විදිහෙන් පවත්නා වේදනාව දුකේම පැවැත්ම හැටියටයි හඳුන ගන්න වෙන්නේ දුක්ඛ ලක්ෂණය. මොකද්ද දුක්ඛ ලක්ෂණය? හට ගැනීම. ජාති. හට ගැනීමක් ඇත්නම් ඒක දිරනවා, වෙනස් වෙනවා. සැප වේදනාවක් හටගත්තා ඒක වෙනස් වෙනවා. විපරිණාමයටපත්. ඒ සැප වේදනාව බිඳිලා නිරුද්ධ වෙලා යනවා. අප්‍රියයි සම්පයෝගෝ දුක්ඛ අප්‍රිය තැනට එනවා. ප්‍රිය වූ සැපයෙන් පිරිහෙනවා. කැමති වූ සැපෙහි පවත්වන්න බැරි නෑ. වේදනාවේ යථාර්ථයේ ලක්ෂණය දුක්ඛ ලක්ෂණය මේක නේද? මෙබඳු දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත වූ වේදනාවට නේද මම කියන්නේ මගේ කියන්නේ මගේ ආත්මය කියන්නේ. එහෙනම් මෙබඳු දුක්ඛ ලක්ෂණයකින් යුක්ත මේ වේදනාවට මමය මගේ මගේ ආත්මය කිව්වොත් මේ දුක විඳින්න වෙනවම නේද? දුකටපත් වෙන පෙරලෙන දෙයක් මමයි මගේ මගේ ආත්මයයි කියලා දෘෂ්ටියක් ඇති කරගත්තට තණ්හාවෙන් වැළඳගත්තට ඒක වෙනස් වීමක් කරන්න බෑ. ඒක පොදු ලක්ෂණේ ඒ ආකාරයෙන්ම පවතිනවා. එහෙනම් දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත වූ වේදනාව නොහඳුනනා කමින් මේක මම මගේ මගේ ආත්මය කියලා ගත්ත මේ දෘෂ්ටිය මේ සංකල්පය නිසා නේද දැන් මේ වේදනාවේ අයිතිකාරය වෙලා ඉන්නවා. හිමිකාරය වෙලා ඉන්නේ. මේ වේදනාව විඳින්නා වෙලා තියෙන්නේ මේ දෘෂ්ටිය නිසා. එතකොට දැන් අපි පටන් ගත්තේ මේ දුකත් සමුදයත් දෙක වෙන් කරගන්න. ඒ නිසා දැන් අපිට අවශ්‍යතාවයේ තියෙන්නේ මේ වේදනාව වහලා යටපත් කරලා සප වේදනාවක් ලබන්න නෙමෙයි මේ යථාර්ථයේ තේරුම් ගන්න. එනිසා මෙන්න මේ පරිවේශනාත්මක අවස්ථාවේදී අපි මේක යට කරන්න නෙමෙයි මෙන්න මේ තුලම මේ දැනෙන දුක් වේදනාව තුලම නිබඳු දෙයකට මම කියන්න මගේ කියන්න මගේ ආත්මය කියන්න පුළුවන්ද? එහෙනම් මේ දුක් වූ වේදනාව නේද මම වගේ මගේ ආත්මය කියලා මේ දෘෂ්ටියකින් අරගෙන තියෙන්නේ. මේ දෘෂ්ටියෙන් මේක වැළඳගත්ත නිසා නේද වේදන අපාදානස්කන්ධය. ඒ මම මගේ කියලා ගත්ත නිසා නේද මේ වේදනාව විඳින්නේ. එහෙනම් මේ වේදනාවේ සැබෑ ස්වභාවයේ දුක්ඛ ලක්ෂණයයි දුක්ඛාරසය. ඒ දුකට හේතුව මෙන්න මේ මම මගේ මගේ ආත්මය කියලා මේ වේදනාව ගත්ත බව නේද. සමුදය ඥානය දැනෙන විදිහට බලන්න. මේ විදිහෙන් වෙන් කරනකොට දුක නැතුව ඉන්න පුළුවන් නේද? දුක නැතුව ඉන්න නම් එහෙනම් මේ විදිහෙන්ම මේ වේදනාව දිහා බලන්න ඕන නේද කියන නුවණ යොදාගෙන නුවණ වැඩෙන විදිහට මේ වේදනාව දිහා බැලුවොත් අපට පුළුවන් වේවි විපස්සනා සම්මාදිට්ඨිය වේදනාවෙදි උපදවා ගන්න. එතකොට දැන් මෙතනදී හරි පහසු වෙනවා කය පිළිබඳව වැඩියෙන් හොඳට ප්‍රකට කරගෙන තිබිච්ච අයට. මොකද මෙතනදී එතකොට එච්චර අමාරු නෑ. කය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගත්ත කෙනා, එතන ධාතුව, එතන අනාත්ම බව තේරුම් ගත්ත කෙනා, අනාත්ම වූ දේ නිසා හටගන්න දේ ආත්ම වෙන්නේ නෑ කියලා දන්නවා. එහෙනම් අනාත්ම වූ වේදනාව මම මගේ කියන තෘෂ්ණා දෘෂ්ටියෙන් වෙලෙන නිසා බැඳෙන නිසා මේ දුකට කිමු වෙලා කියලා දුකත් දුකට හේතුවත් හඳුනාගෙන හේතුව නිරුද්ධ කිරීම සඳහා හේතුව නිරුද්ධ වෙන විදිහට මේ ධාමේ යථාර්ථය දකිනවා. මෙන්න මෙතනට තමයි අපට එන්න වෙන ධර්මතාවය. මම දන්නේ නැහැ පැහැදිලිද අපැහැදිලිද කියලා. පැහැදිලි නම් ආපහු කතා කරමු. වේදනාව වේදනාවේ හැටියට දක්වොත් වේදනාව වේදනාවේ හැටියට දැක්කමදි වේදනාවේ නානත්වයක් තියෙනවනේ. දැන් දැනෙන වේදනාව නෙවෙයි කවම මොහොතකින් දැනෙන්නේ නේද? ඊළඟට දැනෙන වේදනාව නෙවෙයි ඊට තව ටිකකින් දැනෙන්නේ. වේදනාවේ වෙනස් වෙන බවක් තියෙනවා. වේදනාව වෙනස් වෙනවා නම් වෙනස් වෙනවා කියලා කියන්නේ ස්පර්ශයේද වෙනස්. ස්පර්ශය වෙනස් වෙනවා කියන්නේ ආයතනයේද ස්පර්ශ ආයතනයේද බින්දෙන බවනේ. ස්පර්ශ ආයතන නිසා නම් ස්පර්ශය, ස්පර්ශය නිසා නම් වේදනාව, වේදනාව වෙනස් වෙනවා කියලා කියන්නේ ස්පර්ශය. ස්පර්ශය වෙනස් වෙනවා කියන්නේ ස්පර්ශ ආයතන වෙනස්. එහෙනම් අපිට හම්බ වෙන්න ඕන මේ සියල්ලකම ඉතර යාමේ වෙනස් වීම, අනිත්‍ය බව, දුක් බව, අනාත්ම. එහෙම නොවනකින් බැලුවොත් අපිට පුළුවන් හැමතිස්සෙම නිබඳු මේ හේතු නිසා හටගන්නා වූ වේදනාව මේ හේතු නැති වෙනකොට නැතිව යනවා නම් අනිත්‍යයි. අනිත්‍ය නම් යමක් ඒක දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි නේද? ජරා මරණ ලක්ෂණයෙන් යුක්තයි නේද? අප්‍රිය වූ අකමැති තැනට යනවා නේද? කැමති තැන පවත්වන්න බෑ නේද? එහෙනම් මේ වේදනාවත් ඒ දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. ඉතින් මේ අනිත්‍ය වූ දුක් වූ දේ මම මගේ මගේ ආත්මය කියලා දකින බවම නේද වැරද්ද? ඒ තෘෂ්ණාව දෘෂ්ටි මානෙම නේද මේ දුකට හේතුව කියලා. හේතුව දුකට හේතුව ප්‍රකට වෙන විදිහට, සමුදය ප්‍රකට වෙන විදිහට බලාගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ දුක් දෝමනස්යන් ඉක්මවා යන ක්‍රම තියෙනවා. නමුත් මෙතන මේ නුවණ ලබන්නේ නැතුව අපි මේක යටකලාට වැඩක් නැහැ. මේ නුවණ මෙතන ලබන්න ඕන. මේ දුක්, මේ වේදනාව දුක්ඛ සත්‍යයට අයිති බව. පංච උපාදානස්කන්ධය දුක්ඛ සත්‍යය. මේ දුක විඳින්නා වුනේ මෙන්න මේ දෘෂ්ටිය නිසා බව. මේ දුක තෝරගත්තට පස්සේ තමයි මේ දුකින් මිදෙන මඟ අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ. මෙතනදී අපි තාවකාලික විසඳුම යොදන්න ගියොත් මේ සැබෑවට දුකින් මිදෙන යථාර්ථය හම්බ වෙන්නේ නැහැ. ඒ නිසායි මේ දුක ප්‍රකට වෙන විදිහින්ම මේක බැලිය යුත්තේ. මේක වහගන්න, පාලනය කරගන්න ක්‍රම හොඳයි. මේ දහම දැක්ක වුණත් අපි තුම සෝතාපන්නාදී මාර්ගයට ආවා කියලා ආවා වුණත් මම වෙමි කියන අදහස ඉතුරුයි. මම වෙමි කියන අදහස රහත් ඵලයෙන් තමයි ඒක ඇති වෙන්නේ. මම වෙමි කියන මම කියන දෘෂ්ටියක් නෑ. මම වෙමි කියන අදහස එතනක් පවතින. දැන් අද අපිට මෙතන තියෙන්නේ මම කියන අදහස අපි නැති කරලා නෙවෙයි, මම කියන සංකල්පයෙන් දෘෂ්ටියෙන් මිදෙලා නෙවෙයි, අපි මිදෙන්නයි උත්සාහ කරන්නේ. අපි යම් අරමුණක් අනාත්මයට බලනවා නම් බලන හැම මොහොතකම ඒ අනාත්මයට බලන හැම මොහොතකම ආත්ම දෘෂ්ටියෙන් මිදිලා, නොබලන සිහිය වීර්ය නුවණ අතහැරිය හැම මොහොතකම ආපහු ආත්ම පදනමටම වැටෙනවා. ඒ නිසා නැවත නැවත ආත්ම සංකල්පයටම අපි එනවා කියලා කියන්නේ අපි එතන සිහියෙන් නුවණින් හිතිය යුතු තැන අතහැරලා. එහෙම වුණාම නැවත එනවා. හැබැයි එතනදී එකක් තියෙනවා. අපි දුක්ඛ දෝමනස්සයක් ඇති වුණෙන් පස්සේ ඒ නැවත නැවත එන්නේ මොන හේතුව නිසාද කියලා බලන්න ඕන. අපි බලපු ක්‍රමයේ හරියද කියලා හොයාගන්න ඕන. මම දන්නේ නැහැ දැන් කොහොමද බැලුවේ කියලා. ඈ මම කියලා කෙනෙක් නැහැ කියලා ගත්තොත් අපි කියන බර නෙමෙයි. බුදුහමත් නෙමෙයි. ඒක උච්චේ දෘෂ්ටිය. ආ දැන් එහෙම කියලා දැන් මට කියන්න ඕන මේක බලන්න වෙන මෙහෙමයි කියලා. මෙන්න මේ මට දැන් ඔන්න අපි හිතමු මෙහෙම ඔන්න මම කියන්නම් මෙහෙමද බලන්න කියලා කියන්නේ. ඔන්න අපිට ඇති වෙනවා සද මානසික වේදනාවක්. ඉතින් හට ගන්න වේදනාවට මේ දෝමනස්ස කියවි. කයේ හට ගන්න වේදනාවට දුක කිව්වා. දුක්ඛ දෝමනස්ස. කායික දුක දුක්ඛ, මානසික දුක සෛසික දෝමනස්ස. දුම්නස් වේදනාවක් ඇති වෙනවා. දුම්නස් වේදනාවක් ඇති වුණෙන් පස්සේ ඒ කියන්නේ තව විදියකින් කියවහම දුක් වේදනාවක් දොමනස් වේදනාවක් හටගත්තාම මේ වේදනාව හටගන්න ඕන කොහෙන්ද? ස්පර්ශයෙන් නේද? එහෙනම් අපි දැන් හොයාගන්න ඕනේ ඒක කාය ස්පර්ශයෙන්ද මනෝ ස්පර්ශයෙන්ද? මනෝ ස්පර්ශයෙන් නම් එහෙනම් මනෝ ස්පර්ශයට හේතු ආයතනත් ස්පර්ශ ආයතනත් තියෙනවා. මනෝ මන ආයතනේ ධම්මායතනේ මනෝ විඥාන. මේ තුන්දෙනාගේ එකතුවයි මනෝ ස්පර්ශේ. මනෝ ස්පර්ශයේ ඇති කල්හි වේදනාව. දැන් මේ වේදනාව ස්පර්ශය නිසා. ස්පර්ශය මෙන්න මේ හේතු නිසා. දැන් අපි කරන වැරද්දක් තියෙනවා. මේ වේදනාව ඇති වුණාම වේදනාවට අයිතිකාරයෙක් හොයාගන්න හේතුවක් හොයාගන්න මෙන්න මෙයා නිසා මෙන්න මේක නිසා. එතකොට දැන් අපි මැද අමතක කරලා තියෙනවා. වේදනාව හටගත්තේ ස්පර්ශය නිසා මිසක් ආයතන නිසා නෙවෙයි. ආයතන නිසා වුණේ ස්පර්ශය. ස්පර්ශය නිසා වුණේ වේදනාව. දැන් අපි මෙත අතහැරලා වේදනාව හටගත්තේ මෙන්න මෙයා නිසා. වේදනාව හටගත්තේ මෙතනින්. ස්පර්ශය කියන කාරණාව අතහැරිලා. අමතක කරලා. එතකොට ස්පර්ශය වේදනාවට හිමිකාරයෙක් ඉන්නවා. වේදනාව හටගන්න හේතුවක් ඉන්නවා. කෙනෙක් ඉන්නවා. දෙයක් තියෙනවා. මෙන්න මේ වේදනාව හටගත්තේ මෙන්න මෙතනින්. ප්‍රථමානිසාම කියලා ගු මෙන්න මෙයා නිසා මේක නිසා කියලා තවත් බාහිර දෙයක් නිසා කියලා හෝ බලන තාක්කල් අපිට වේදනාව දුරු කරන්න බෑ. නැවත නැවත එනවා. ඇයි මේ වේදනාව ඇති කරන පුද්ගලෙක් ඉන්නවන්නේ? ඒක තමයි අපිට කියන්නේ හැමතිස්සෙම වේදනාව හටගත්තේ ස්පර්ශේ. ස්පර්ශයට හේතුවයි ආයතන ටික. එතකොට දැන් මෙන්න මෙතනදී අපිට ඉගෙන ගන්න වෙන ලොකු දහමක් තියෙනවා. ස්පර්ශය කියලා කියන්නේ මන ආයතනයේද? ස්පර්ශය කියන්නේ ධම්මායතනයේද? ස්පර්ශය කියන්නේ මනෝ විඤ්ඤාණය. එහෙනම් මේ තුනටම අයිති නෑ ස්පර්ශය. ස්පර්ශය කියන්නේ මන ආයතනයක් නෙමෙයි, ධම්මායතනයක් නෙමෙයි, මනෝ විඤ්ඤාණයක් නෙමෙයි. මේ තුන නැතුව ස්පර්ශය කියලා එකක් හම්බ වෙයිද? එහෙනම් මේ තුන් දෙනාම එකතු වෙනකොට සාමූහිකව එකතු වෙන බවම ස්පර්ශය. එතකොට ස්පර්ශය කියන්නේ කවුරු හරි ඇහැයි කියලා කිව්වොත්, ස්පර්ශයෙන් මන ආයතනයයි ධම්ම ආයතනයයි කියලා කිව්වොත්, විඤ්ඤාණයයි කියලා කිව්වොත් වැරදීනේ. ආයතනෙට අයිතියක් නෑ ඒක. හැබැයි මේ හේතු නිසා හටගන්න බව තියෙනවා. දැන් මේ ස්පර්ශය නිසායි වේදනාව. දැන් වේදනාව හටගත්තේ කොහොමද නිසාද? ස්පර්ශය. ස්පර්ශය නිසා. දැන් අපි මොකද කරන්න වැරද්ද? වේදනාවට හේතු වෙච්ච ආසන්න කාරණාව පැත්තකට දාලා වේදනාව වෙන මේකින් ආවද? මෙයා නිසාද? මේක නිසාද? මේ බලාපොරොත්තු වෙනච්ච සමය මේ ප්‍රතිඵලය අසමත් වෙච්ච නිසා. ඒ කාවින් මේ වනා එතනින් මෙතනින් මේ අනාර්ය පරිශ්‍රණය කරන තාක්කල් අපිට වේදනාවෙන් මිදෙන්නත් බෑ. ආත්ම කියන මම කියන සංකල්පයෙන් මිදෙන්නත් බෑ. අපිට එතන බලන්න වෙනවා අනිවාර්යයෙන්ම වේදනාවක් හටගත්තාම දෝමනස් වේදනාවක් වේවා සැප වේදනාවක් වේවා කුමනක් හෝ වේදනාවක් හටගත්තා නම් ඒක ස්පර්ශය. ස්පර්ශය කියන්නේ න්‍යායතන තුනම නෙමෙයි එක තුනයි. මේකකටවත් පවරන්න බෑ ඒකට. මේ හේතු ඇති කල්ලි මොනවද ඵලයක් හටගත්තා අස්මින් සතියද? මේ හේතු ඇති කල්ලි මේ ස්පර්ශය නැමැති ඵලයක්. ස්පර්ශය නැමැති ඵලයේ ඇති කල්ලි මේ වේදනාවක්. එහෙනම් මේ ස්පර්ශය ආයතන නිරුද්ධ වෙනකොට ස්පර්ශය නිරුද්ධ වෙනවා ස්පර්ශය නිරුද්ධ වෙනකොට මේ වේදනාව. එහෙම බැලුවොත් අපිට ආත්ම පදනමක් හම්බ වෙන්නේ නැහැ. නැවත නැවත මේ ආත්ම පදනමම නැගී සිටින්න මතුවී සිටින්න ඉඩක් නැතුව යනවා. ඒ නිසා මෙන්න මේ ආකාරයෙන් ඒ දිහා බලන්න පුරුදු කළොත් හරියයි. අමාරු දෙයක්.
වේදනා ප්‍රශ්නාවෙන් පමණක් පංච උපාදානස්කන්ධය අවබෝධ කර හැකිද? කරුණාකර පහදා දෙන්න කියලා.
අකමැත්ත උපන්න හැබැයි මම අකමැත්ත හඳුනාගත්තා. ඒක තමයි මුලින් ඕන කරන එක. ඒ කියන්නේ දැන් අකුසලයේ උපන්න කියලා දැක්කා. ඒක තමයි ඉස්සෙල්ලා අපිට කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඒකට ඒ මොහොතේම ප්‍රතිකර්මය එනවා. එතකොට වේදනානුපස්සනාවෙන් පංච උපාදානස්කන්ධය අවබෝධ කරගත හැකිද? සියල්ල අවබෝධ කරගත හැකිද කියන ප්‍රශ්නේ. ඇත්තටම මේක අනුපස්සනාවකිනුත් මේ සියල්ල කරන්න පුළුවන්. එකක් වඩලත් මේ සියල්ල කරන්න පුළුවන්. හැබැයි අපි ඒ සඳහා අවශ්‍ය කරන මූලික පදනම නම් හඳුනාගෙන ඉන්න වෙනවා. ඒ කියන්නේ ස්කන්ධ ලක්ෂණය. ස්කන්ධයන්ගේ ස්කන්ධ ලක්ෂණේ රූපේ කියන්නේ මොකක්ද? වේදනාව කියන්නේ මොකක්ද? සංඥාව කියන්නේ මොකක්ද? සංඛාරය කියන්නේ මොකක්ද? විඥානය කියන්නේ මොකක්ද කියලා හඳුනගන්න. ඊළඟට දැන් මෙතන නෙමෙයි මේ අපට මිදෙන දොරටුව තියෙන්නේ. මේ ටික නෙමෙයි. වෙනත් තැනක තියෙන්නේ අපි එතනටයි මේ යන්නේ ටික ටික. එතනට අවශ්‍ය කරන මේ සාමාන්‍ය දැනුමක් මේ පිළිබඳව අපි ඇති කරගන්නයි මේ ස්කන්ධයන්ගේ ස්කන්ධ ලක්ෂණ හොයන්නේ. එනිසා ඒ දහම දැන දැකගත්ත කෙනෙකුට වේදනානුපස්සනාවෙන් පුළුවන්. ධර්මයේ ඕන තරම් තියෙනවා රහත් ඵලයේ හා චේතෝ විමුක්ති හෝ පඤ්ඤා විමුක්ති අනාගාමි භව හෝ රහත් ඵලය එහෙම පිටින්ම දක්වලා තියෙනවා වේදනානුපස්සනාව. චිත්තානුපස්සනාවෙන් ධර්මානුපස්සනාවෙන් ඒවා දක්වලා තියෙනවා. ඊළඟට රූපය කියන මේ එකම ධර්මතාවයේ කවුරු හරි අවබෝධ කළොත් රූපේ අවබෝධ කළා කියලා කියන්නේ යා ආයතන 10 5ක් අවබෝධ කළා. ආයතන 5 අවබෝධ කළා කියලා කියන්නේ බාහිර ආයතන 5ක් අවබෝධ කළා. මේ රූපේ අවබෝධ කළා කියලා කියන්නේ මුළු කාම ලෝකයම රූපයෙන් මිදුණා කියලා කියන්නේ එතකොට කාම ලෝකයෙන් මිදුණා. අනාගාමී වෙන්න පුළුවන් රූපේ අවබෝධ කළා. වේදනාව අවබෝධ කරගත්තොත් තුන් භවයෙන්ම කාම භවයෙන් විතරක් නෙමෙයි රූපාරූප භවයෙන් මිදෙන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඒක අපි මේ ධර්මයේ පිළිබඳව අසා දැනගත යුතු දේ දැනගත්තාද කියන කාරණාව මතයි ඒක අපිට කතා කරන්න වෙන්නේ. ඒ නිසා අපිට ඒක ඉදිරියේ අපි අත්දකින අත්දැකීමක් බවට පත් වේවි. ඒ නිසා අපි ඊට හොඳයි ටිකක් ඊට වඩා මේ ස්කන්ධ ටික තේරෙන විදිහට අපි මේ වෙලාවේ කතා කළොත් කාටවත් පහසු වෙන්නේ නෑ නේද? දැන් වේදනාව කියලා කියන්නේ විඳින බව. සංඥාව කියන්නේ හඳුනන බව. සංඛාරය කියලා කියන්නේ හිතන බව. විඥානය කියන්නේ දැනගන්න බව. එතකොට යම් විඳීමක් වේනම් ඒක සැප වෙන්න පුළුවන්, දුක් වෙන්න පුළුවන්, අදුක්කම සැප වෙන්න පුළුවන්. ඒ සියලු වේදනා අයිති කුමකටද? වේදනාස්කන්ධයට. යම් තාක් වේදනාවේ නම් ඇස නිසා හෝ කන නිසා, නාසය නිසා, දිව නිසා, කය නිසා, මනස නිසා, ඒ පහස නිසා, චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ඝාන සම්පස්ස, දිවා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස ආදීන් අත ගන්නා වූ සැප දුක් උපේක්ෂා ආදී යම් තාක් වේදනා ඇතනම් සාමිස වූ නිරාමිස මේ සියලු වේදනා එක්තැන් කරලා ඒ සියලු වේදනාවට එක නමක් දෙනවා වේදනා ස්කන්ධ. ස්කන්ධ කියලා කියන්නේ සමූහය ගොඩ කියලා. සමූහය ගොඩ. ඊළඟට සංඥාව කියලා කියන්නේ හඳුනන බව. දැන් අපි හිතන්නකෝ ඔන්න කාලයක් නැස් නොපෙනීම උත්පත්තියේ ඉඳලා කාලයක් නැස් නොපෙනී හිටපු කෙනෙකුට ඇස් දෙක සනීප කරනවා. ඔපරේෂන් එකක් කළා සනීප. දැන් ඇස් පේනවා. දැන් එයාට දෙනවා අපි පෞද්ද කුඩියක්. මොනවා කියමු? දැන් එයා දන්නවද මේ නිල් පාට, මේ රතු පාට, මේ කහ පාට, මේ සුදු පාට කියලා, මේ තැඹිලි පාට කියලා දන්නවද? නැහැ. එයාට තේරෙනවද නමුත් මේක වර්ණනය නැත්ද? මේ පාටට වඩා මේ පාට වෙනස්, මේ පාටට වඩා මේ පාට වෙනස්. වර්ණයේ හඳුනන බවක් තියෙනවා. මෙන්න මේක තමයි සංඥාවේ කියන ආරම්භයේ මුල. වර්ණයේ හඳුනන බව. මේ වර්ණයට වඩා මේ වර්ණය වෙනස්. මේ රූපයට වඩා මේ රූපය වෙනස් කියලා හඳුනගන්නවා. දැන් මේ ශබ්දයට වඩා මේ ශබ්දය වෙනස් කියලා. දැන් අපිට ශබ්දයක් කරනවා අපෝ අර ශබ්දයට වඩා වගේ නන් නෙමෙයි ඒක. අන්න හැඳිනීම තමයි මේ මනෙන් මනින්නේ. දන්දයක් දැනුණාම මේට වඩා සුණයි ඒක. දැන් අපි ළඟ තියෙන හඳුනන බව. එන්න මේ හැඳිනීමේ ලක්ෂණය තමයි සංඥා. රසයක් දැනුණාමත් මේට වඩා රසයි ඒක. එතකොට දැන් අපි ළඟ තියෙනවා හඳුනගන්න බව. හඳුනගන්න මීමක් තියෙනවා හැමතිස්සෙම. අපි ඒකනේ දැන් කඩේකට බඩුවක් බලන්න ගියත් මේක බලලා අපි ළඟ මීමක් තියෙනවා. අපි දන්නේ නැහැ ඒක කොහෙද තියෙනවද කියලා. නමුත් බලන්නේ ඒකට තරන්න හරි නෑ. දැන් මේ ඒක කියන්නේ මොකද්ද කියලා අහුව දන්නේ අපිවත්. නමුත් ඒක කියලා කට තියෙනවා. නේද? ඒක හරි නෑ. ඒ කියන්නේ ඒක හරි නෑ කියනකොට තව එකක් තියෙනවා. අපි ළඟ හැමදෙස්සෙම මෙන්න මේ සංඥා ස්කන්ධය තමයි මේ තැන්වලදී ක්‍රියාත්මක වෙන්නේ. ඒ සියල්ල රූප හඳුනන බව, ශබ්ද හඳුනන බව, ගන්ධ හඳුනන බව, රස හඳුනන බව, පහස හඳුනන බව, සිතිවිලි හඳුනන බව මේ සියල්ල එකතු කරලා කියනවා රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා මේ සියල්ල එකතු කරලා කියනවා සංඥා ස්කන්ධය කියලා. සංඥා ස්කන්ධය. ස්කන්ධ කියලා කියන්නේ එතකොට සමූහයේ ගොඩ රාශිය කියන එක. ඔක්කොම එකතු කරලා මේ තියෙන්නේ. ඊළඟට සංචේතන, සිතන බව. නේද? රූප සංචේතන, රූප ගැන හිතනවා. ශබ්ද සංචේතන, ශබ්දය ගැන හිතනවා. ගන්ධ සංචේතන, ගන්ධ සුවඳ ගැන හිතනවා. රස සංචේතන, රස ගැන හිතනවා. පහස ගැන හිතනවා. සිතුවිලි ගැන හිතනවා. දැන් මේ රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන කියන මේ සිතන බව තමයි සංඛාරස්කන්ධය. එතකොට රූප දැනගන්නවා. ශබ්ද දැනගන්නවා, ගන්ධ දැනගන්නවා, රස දැනගන්නවා, පහස දැනගන්නවා, ධර්මතා දැනගන්නවා. දැනගන්නේ විඥානයි. මෙන්න මේ දැනගැනීම් ස්වභාවයන් සියල්ල එක්තෙන් කරලා කියනවා විඥාන ඡන්දේ. එතකොට දැන් මෙන්න මෙතන තියෙනවා ධර්මතාවයක්. අපි මෙන්න මේකයි තේරුම් ගන්න ඕන අනාත්ම කියලා කියන්නේ මෙන්න මේ විදිහට. එතකොට ඇහත් රූපයක්. අපි රූපස්කන්ධය ගත්තොත් රූපස්කන්ධය කියලා කිව්වේ මොනවද? සතර මහා ධාතුව හා සතර මහා ධාතුවෙන් උපන් රූප සියල්ල රූපස්කන්ධය. රූපස්කන්ධය. එතකොට රූපස්කන්ධය කියන එක වචනයට අයිති මුළු ලෝකයම. ඒක සජීවී අජීවී කියලා මම මගේ ආධ්‍යාත්මික බාහිර කියලා බෙදීමක් නැහැ. ඔක්කොම සතර මහා ධාතුව හා සතර මහා ධාතුවෙන් හටගත්ත දේ. දැන් මේ සතර මහා ධාතුව හා සතර මහා ධාතුවෙන් හටගත්ත දේවල් අපි විසින් බෙදාගෙන ඉන්නවා. මේ ටික මම. මේ ටික අනුන්ගේ. මේ ටික ආධ්‍යාත්මික, මේ ටික බාහිර. දැන් සතර මහා ධාතුව ඇත්තට එහෙම බෙදන්න පුළුවන්ද? සතර මහා ධාතුව කියලා කියන්නේ හැම තැනකම තියෙන පොදු ධර්මතාවයක්. නමුත් දැන් අපි ඒක වෙන් කරගත්තා නම් සැබෑ වෙන් කිරීමත් ඒක දෘෂ්ටියකින් ඇති කරගත්ත වෙන් කිරීමක්. ආධ්‍යාත්මිකයි කියන මේ කයෙත් තියෙන සතර මහා ධාතුව හා සතර මහා ධාතුවෙන් හටගත්ත රූප. බාහිර ලෝකයක් යම් තාක් වේ නම් ඒ සියල්ලෙත් තියෙන්නේ සතර මහා ධාතුව හා සතර මහා ධාතුවෙන් හටගත්ත. එතකොට මේ භෞතික ලෝකය තුල මෙන්න මේට වඩා එහා දෙයක් නැහැ. සතර මහා ධාතුව හා සතර මහා ධාතුවෙන් හටගත්ත දෙයමයි ආධ්‍යාත්මිකව ගත්තත් බාහිරව ගත්තත් හැමතැනකම තියෙන්නේ. එතකොට දැන් ඔන්න අපි හඳුනාගත්තොත් මෙන්න මේ රූපස්කන්ධය. එහෙනම් මේ හැමතැනකම තියෙන්නේ ඒක නේද? දැන් අපි විද්‍යාත්මකව අපි විද්‍යාගාරයක් තුල පරීක්ෂණයක් කළොත් මේ මිනිස් කය දෙදීමකට ලක් කරලා බැලුවොත් අපට හම්බ වෙයි ඒ විද්‍යාව තුල අපි හිතමු පරමාණුවක් වගේයි කියලා. පරමාණුවක් හම්බ වෙයි. ආධ්‍යාත්මිකයි කියන කය බෙදුවහම අවසන් වේවි පරමාණුව කියන තැනින් අපි දන්න විද්‍යාව තුල. බාහිර ලෝකේ යමක් මොනවා හරි තෝරගෙන ඒ විදිහේම විශ්ලේෂණයට ලක් කළොත් ඒ තමයි පරමාණු. එතකොට ඒ පරමාණුවේ මේ පරමාණුවේ වෙනස මොකක්ද? වෙනසක් නැහැ. ඒ පරමාණුවත් මේ පරමාණුවත් පරමාණුවමයි. එතකොට පරමාණුව බෙදන්න පුළුවන්ද මම මගේ කියලා අනුන්ගේ කියලා? නැහැ. ඒ වුණාට බැරි දෙයක් කරලා තියෙනවා. මේ ටික මම අරට අනුන්ගේ. එතකොට එහෙනම් දැන් ඔන්න අපි ධාතු අවබෝධ කරනවා කියලා කියන්නේ මෙන්න මේ වගේ දැක්මකට එනවා. එහෙනම් තියෙන්නේ මේ බඳු පොදු ධර්මතාවයක්. ධාතුව කියලා කියන්නේ පරමාණුව කියලා කියන්නේ බෙදන්න බැරි මුළු ලෝකයටම සාධාරණ විශ්ව සාධාරණ ධර්මතාවයක්. මේ බඳු ධර්මතාවයක් නේද මේ කොටසක් මම වගේ මගේ ආත්මය කියලා අල්ලගෙන ඉන්නේ. මේ අල්ලගෙන ඉන්න මම වගේ කියලා ගත්ත තැනක් තියෙන්නේ සතර මහා ධාතුව. අනුංගේ කියලා ගත්ත තැනක් තියෙන්නේ සතර මහා ධාතුව. ඉතින් මේ සතර මහා ධාතුව මම අර සතර මහා ධාතුව අනු. එතකොට අපි යම් දවසක තේරුම් ගත්තොත් මේ දෙපළම තියෙන්නේ ධාතුවයි කියලා. එතකොට අපට තේරෙනවා එහෙනම් මම මගේ මගේ ආත්මය කියලා ගත්ත බව දෘෂ්ටියක් නේද? නිබඳු ධාතුවක් ඇති තැන නිබඳු පරමාණුවක් ඇති තැන මේ මම මගේ මගේ ආත්මය කියලා කෙලෙසකින් ආශ්‍රවයකින් නේද මේ බැඳිලා ඉන්නේ කියලා. ඔන්න දුකත් සමුදයක් පේන හොඳට. එතකොට රූපය කියන්නේ එතකොට ධාතුව. එහෙම නැත්නම් පරමාණුව කියන්නේ එතකොට මේ පරමාණුව මම අර පරමාණුව අනුගේ කියලා බෙදන්න බෑ. පොදු ධර්මතාවයක් හම්බුනා. එහෙනම් බෙදන්න බැරි මේ ධාතුව කවුරු හරි මම අනුගේ කියලා බෙදාගත්තා නම් ඒක දෘෂ්ටියක්මයි, ඒක සංකල්පයක්මයි, ඉතින් හදාගත්ත දෙයක්මයි. ඔන්න රූපය පිළිබඳව අපිට හොයාගෙන ගියොත් අවසානයේදී ලැබෙන උත්තරය උනෝ. රූපය කියන්නේ මේ පොදු සාධාරණ ධාතුව. බෙදන්න බැරි ස්වභාවයක්. ඒ මම මගේ මගේ ආත්මය කියලා සත්පුද්ගල භාවයෙන් ගැනීමක් කළා නම් ඒ පිළිනම් හිතින්ම හදාගත්ත දෘෂ්ටියක් සංකල්පයක් ආශ්‍රවයක් ක්ලේශයක් නේද කියලා මොනවා මේ. ඒ රූපය පිළිබඳව කරන පරිශ්‍රණයේදී අපට හම්බ වුණා නම් රූපේ ධාතුවක් බව පරමාණුවක් බව එතනදී අපි හඳුනගෙන තියෙනවා ඇහැ කියන්නේ ධාතුව ඇහැට ගැටෙන රූපයක් ධාතුව. කන නාසය දිව ශරීරය කියන්නේ ධාතුව. ශබ්ද ගන්ධ රස පහස කියන්නේ. එතකොට ඇහත් රූපයත් එක්ක ගැටෙනවා කියලා කියනකොට මොනවද මොනවද ගැටෙන්නේ? ධාතුව ධාතුවත් එක්ක. කන ශබ්දය ගැටෙනවා කියනකොට ගැටෙන්නේ ධාතුව ධාතුවත් එක්ක. පරමාණුව පරමාණුවත් එක්ක. ආධ්‍යාත්මික ආයතනයේදී බාහිර ආයතනයේ ගැටෙනවා කියනකොට වෙන්නේ යථාර්ථයේ ඇත්ත මොකද්ද? ධාතුව ධාතුව සමග ගැටෙන. පරමාණුව පරමාණුව සමග ගැටෙන. එතකොට ධාතුව සමග ගැටිලා ගැටීම නිසා හටගන්න යමක් වෙනවා. ධාතුව නිසා ගැටිලා යමක් හටගන්නවා නම් ඒ හටගන්න දේ ආත්ම වෙයිද? ධාතුව අනාත්ම නම් සත්පුද්ගල වශයෙන් ගත නොහැකි අනාත්ම වූ ධර්මතාවයක් නම් ඒ අනාත්ම වූ ධාතුව ගැටිලා හටගන්න ඵලය ආත්ම වෙන්න පුළුවන්. එහෙනම් ධාතුව සමග ගැටුණාම මොකද උපදින්නේ? විඥානය. ඇසත් රූපයත් දෙක ගැටුණාම විඥානය උපදින්නේ. එතකොට එහෙනම් ඔන්න දැන් අපි මේ පළවෙනි තැන හරියට අවබෝධ කළොත් මොන දැන් අපි දන්නවා එහෙනම් ධාතුව ගැටිලා අනාත්ම වූ ධර්මතාවයක් ගැටිලා ආත්මඵලයක් හදන්න බැ. ආත්මඵලයක් හදන්න බැ. එහෙනම් මේ ධාතුව සමග ගැටීම නිසා හටගන්න විඥාණයද අනාත්මයි. සත්පුද්ගල ආත්ම වශයෙන් ගත නොහැකි මම මගේ කියලා ගත නොහැකි දෙයක්. යමෙකු ගැනේ නම් ඒක දෘෂ්ටියකින්ම කලේශයකින්ම කිලුටකින්ම මේක ගන්නවා මිසක් සැබෑව ඒ කියන්නේ නෙවෙයි. එහෙනම් ධාතුව නිසා උපදින විඥානය අනාත්මයි. එහෙනම් මේ ධාතු තුන නිසා මේ අනාත්ම වූ ධර්මතාවයන් නිසා හටගන්න ස්පර්ශය ආත්ම වෙන්න පුළුවන්ද? එහෙනම් ඒකත් ඒකාන්තයෙන්ම අනාත්මයි. එහෙනම් දැන් ස්පර්ශයේද අනාත්මයි. ස්පර්ශයට හේතු ආයතනද අනාත්මයි. ස්පර්ශයේ අනාත්ම නම් අනාත්ම වූ ස්පර්ශය නිසා සත්පුත්කල ආත්ම වශයෙන් මම වගේ කියලා ගත නොහැකි මේ ස්පර්ශය කියන ධර්මතාවය නිසා යම් විනිර බවක් ඇති වෙනවා. ඒ ආත්මද? එහෙනම් ඒද අනාත්ම. මම මගේ වශයෙන් ගත නොහැකි මෙන්න මෙබඳු ධර්මතාවයක් නිසා හටගන්න බවක් තියෙනවා. අනාත්ම ධර්මතාවය තියෙන ස්පර්ශ වුණොත් වේදනාවක් හටගන්නවා. වේදනාවක්. එහෙනම් මෙබඳු අනාත්ම ස්පර්ශය නිසා හටගන්න හඳුනන බවක් ඇත්තා. ඒකත් අනාත්ම. කියන්න හරියේ තියෙන්නේ. ස්පර්ශය නිසා එබඳු අනාත්ම ස්පර්ශය නිසා හටගන්න සංචේතනාව ආත්ම වෙන්න පුළුවන් නෑ. ඒකත් එහෙනම් අනාත්මයි. එහෙනම් දැන් ඔන්න රූපය ධාතුව සමග ගැටීම නිසා සිතක් සිතුවිලි එකතු වෙනවා. ඒවත් ඔක්කොම අනාත්ම මේ අනාත්ම වූ නාම රූප දෙක නිසා හටගන්න විඥාණය ආත්ම වේද? අනාත්ම වූ මේ නාම රූප දෙක නිසා හටගන්න විඥාණය ආත්ම වේද? එහෙනම් ඒකත් නෑ. එහෙනම් දැන් ඔන්න අපිට හම්බ වෙන එක දැනක් හරියට හෙවුවොත් මේ සියලුම ධර්මතා ටික අනාත්මයි නේද? මේ අනාත්ම ධර්මතාවයන් ඇති තැන නේද මේ සත්පුද්ගලාත්ම බව හටගන්නේ. ඔන්න ස්කන්ධ ධාතු ආයතන වශයෙන් දකිනවා කියන්නේ දහම දකින්න වෙන්නේ ලෝකෝත්තර දර්ශනයට මෙන්න මෙතන එන්නේ. ඔබ හිතන්නේ මෙන්න මේ ටික ඔබ හඳුනගත්තා කියලා. හඳුනගෙන දැන් ඇත්ත එක තියාගන්න. මෙන්න මේ කියාදුන්නු දේ මෙන්න මේ ටික තමන්ගේ අත්දැකීමක් වුණා කියලා. වෙලා දැන් ඇත්ත එක තියාගෙන බලන්න දැන් ඔබට එනවා මේ හාමුදුරුවෝ මේ වතාවත මේ බුදුහාමුදුරුවෝ කියන අදහසක් උපදිනවා. ඒ බඳු දෙයක් සිහි කරලා බලන්න. දැන් ඔබට යම් දකින අහන දැනෙන දැනගන්න බවක් වේ නම් මේ දැනගන්න බව එන්නේ නාම රූප පච්චය විඥානං. නාම රූප දෙක එකතු වෙලා නේද? දැන් ඔබ හඳුනාගත්තා නම් මුල පරේෂණයේදී මේ ටික ඔක්කොම අනාත්මයි කියලා. මේ අනාත්ම වූ හේතුව නිසා යම් දැනගැනීමක් වෙනවනම් දැන් වතාවත් කියලා නාම රූප ඒකාත්ම වේද? ඒ දැනගැනීමවත් ආත්ම වේද? එහෙනම් දැන් අපිට ඒ එන දැනගැනීම, දකින අහන දැනෙන දැනගන්න බව අනාත්මයට අපි පරිවර්තනය කළොත් මොකක්ද එතන තියෙන්නේ? එතන ඒ උපදින උපදින දේ අනාත්මයට ඒ උමන හෝ දැනගැනීමකට එනකොට මේ දැනගැනීම ඇති වෙන තැන මෙන්න මේ ස්කන්ධ ටික තියෙනවා. එතකොට ධාතුව ආයතනය තමන්ට කැමති දැනකින් බලන්න පුළුවන්. මේ ප්‍රතිඵල දැන් අපිට මේසේ කියන මේ ප්‍රතිඵලය මේසේ කියන අදහස ඇහැට ගැටෙනකොට අපිට උපදින්නේ මේ අවයව ටික ඔක්කොම සම්පූර්ණ නිසානේ නේද? එතකොට හිතේ අපි දැන් මෙහෙම බලනකොට වටාපත තියෙන අදහස එනවනම් එතනත් ඒ විදිහටම ආයතන ටික ස්කන්ධ ධාතු ඉගෙන මන ආයතනේ ධම්ම ආයතනේ ගැටලා මනෝ විඥානේ පහළ වෙලා මනෝ ස්පර්ශයෙන් වේදනා සංඥා චේතනා පහළ වෙලා මේ ටික එකතු කරලා තමයි මේ දැනුම දීලා තියෙන්නේ. දැන් නාම රූප පත්‍ය වෙලා තමයි නාම රූප එකතු වෙලා තමයි මේ පටාපත කියන දැනගැනීම. දැන් අපි මේ පරිශ්‍රමයේ හරියට කරගෙන ආවොත් වටාපත කියන දැනගැනීම එනකොටම දන්නව මෙතන තියෙන මොකද්ද? ස්කන්ධ ටික කියන්නේ. ස්කන්ධ ටික. අත්මින් සති දන්නොත් මේ ඇතිකල්ලිමයි මේ ලැබෙන්නේ. එතකොට දැන් ඔන්න අර ධාතුවේ ඉඳලා බලාගෙන ආවනම් එහෙනම් අනාත්ම වූ හේතු නිසා ආත්ම ඵලයක් ලැබෙයිද? එහෙනම් මේ දැනගැනීමත් දැනගැනීම මාත්‍රයක් විතරක් නේ. මේ අනාත්ම වූ හේතු ටික වැටෙනකොට බිඳෙනකොට මේ දැනගැනීම මාත්‍රයක් මෙතනම නිරුද්ධ වෙනවා නේද කියලා බැලුවොත් ආපහු ආයතනයක් උපදින්න හේතු තියෙනවා. පෙනෙන දේ වටාපතයි කියලා දැනගත්තොත් වටාපත බලන්න හැරින්න වෙනවා. වටාපත බලන්න පුළුවන් හරවන්න වෙනවා. ආයතනයක් උපදවන්න. දැන් හටගත්ත දේ හටගත්තනම නිරෝධයි කියලා සියල්ල බැලුව අන්න අසංගත ආයතනයක් උපන්නොත් ජරා මරණය. නූපන්නොත් ජරා මරණයක් නෙමෙයි. එහෙනම් නිවන කියලා කියන්නේ අසංගත ධාත. සලායතන නිරෝධය. සලායතන නිරෝධය වෙන්නේ හැමතිස්සම සලායතන ආයතනයක් උපදින්නේ මෙන්න මේ හැම වෙන තැනට රැවටෙන නිසා. මේ පෙනෙන දැනෙන හසු වෙන දෙයට රැවටෙනවා. රැවටෙන නිසා අපි කොහේ හරි දෙයක් ඉහි කරගන්නවා කියලා කියන තවත් ආයතනයක් උපදවන්න ඕන කරන ద్వාරයේ දොරටුව ආයතනය තමයි තියෙන්නේ. හැමතිස්සම අපි දුක උපද්දව ගන්නවා. ඉතින් යම් දවසක මෙන්න මේ ටික හොයාගෙන මෙන්න මේ කියන තැනට ඇවිල්ලා මේ දිට්ඨි මුත විඤ්ඤාත මෙන්න මේ ධර්මතාවය හඳුනා ගන්න හැකියාව ලද දවසට මේ සියල්ල නිමා කර ගන්න පුළුවන්. ඒ නිසායි අපි කියන්නේ රූපය පිළිබඳව හොඳට බලන්න කියලා. රූපය පිළිබඳව හොඳට බලන්න. ඒක ධාතු වශයෙන් බලන්න පුළුවන්. එහෙම නැත්නම් අසුබ වශයෙන් බලන්න පුළුවන්. මේ ආදී ඕන කැමති ක්‍රමයකට බලන්න පුළුවන්. දැන් අපි හිතන්නකෝ මෙන්න මෙහෙම. දැන් අපි කේස ලෝම නකා දන්තා තචෝ කියලා මේ අසුබ කමටහන වඩනවා කියන්නේ. දැන් හිතට ගන්න කේස ලෝම නකා දන්තා තචෝ දැන් චිත්ත රූපයක් වෙනවද? කේසා කියනකොට යමක් එන බව, ලෝම නකා දන්තා කියනකොට වෙනස් වෙන බවක් වෙනවද? ඊට අනුරූපීදී පෙනෙන හම් වෙන බවක්. දැන් බලන්න කේසා දැන් යමක් පේනවා. පෙනෙනකොට මේකේ දැන් අපි භාවනා කරමු මේකේ සංසිද්ධිය ආරයි දෙකට. දැන් අපි කේස් අසුභයි අසාරයි දුගඳයි පිළිකුල් කියලා බලනකොට අපට කේස් තියෙන අරමුණක් හිත ඉදිරියේ නැවිලා තියෙනවා. මේ මෙවිලා තියෙන දේ දිහා බලාගෙන තමයි අපි අසුභාකාර බව මේ අසුභ සංඥාව වඩන්නේ. ලෝමා කියලා කියනකොට මෙවිලා. ඒ දිහා බලාගෙන අසුභයි අසාරයි දුගඳයි. නඛා කියනකොට මේ නියපොතු පේනවා දැන්. ඒ දිහා බලාගෙන අසුභයි අසාරයි දුගඳයි පිළිකුල් කියනවා. දන්තා කියලා කියනකොට දත් පේනවා දැන්. ඒවත් ඇට දිහා බලාගෙනයි අසුභාකාරක පුදු. තචෝ හැම එනවා හැම දිහා බලාගෙනයි අසුභාකාරක පුදු. දැන් මේ අසුභ සංඥාව වැඩෙනවා. මොන සමතේ? දැන් මේකම විදර්ශනාවකට කරන්න පුළුවන් කොහොමද? ඊට වඩා යහට යන අනාත්ම අදහස මතු කරගන්න ආත්ම සංඥාව දුරු කරන ක්‍රමයකටත් උතන තියෙන විදිහ. දැන් බලන්න කෙස් කියන අදහස උපන්නේ කුමකටද? කෙස් කියන අදහස උපදවා ගන්න හේතු වෙච්ච නිමිත්ත කුමක්? ලොම් කියන අදහස උපදවා ගන්න හේතු වෙන්නේ නිමිත්ත මොකක්ද? නියදත් හැම කියන අදහස උපදින්න හේතු වෙච්ච නිමිත්ත මොකක්ද? දැන් මේ තේන්නේ මොකක්ද? මෙන්න මෙතන තියෙන්නේ ධාතු. මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන. මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන. එහෙම නැත්නම් මන ආයතනය, ධම්ම ආයතනය ඇති තැනයි මේ දැන ගැනීම. එහෙම නැත්නම් මන ආයතනයක් ධම්ම ආයතනයක් මනෝ ස්පර්ශයක් නිසා වේදනා සංඥා චේතනා ස්කන්ධ. දැන් අපිට පුළුවන් මෙතන අපි හිතමු අපි ධාතු වශයෙන් බලමු. දැන් ඔන්න යමක් පෙනෙනවා. පෙනෙනකොට අපි දැන් කෙස් කියලා ආරෝපණයක් කරනවා. මේ කෙස් කියන ආරෝපණය කරලයි ඒක අසුභාකාර දුගඳ පිළිකුල් බව බලන්නේ. දැන් අපිට මෙන්න මේ ආරෝපණය නොකර මේ පෙනෙන දේ ධාතුවයි. මේ පෙනෙන දේ ධාතුව, මනෝ ධාතුව, ධම්ම ධාතුව, මනෝ විඥාන ධාතුව ඇතිකල්ලි පෙනෙන ස්වභාවයක්, දැනෙන ස්වභාවයක් කියලා හඳුනගන්න. මේ ධාතුවයි කියලා මෙනෙහි කළොත් මේකට කෙස් කියන පැනවීම නොකළොත් ධාතු හැටියට බැලුවොත් මොකද වෙන්නේ මෙතන? ධාතු හැටියට බැලුවොත් කෙස් කියන පැනවීම නොකොට ලොම් නියද සම්මස් කියන පැනවීම නොකොට ධාතුව හැටියට බැලුවොත් අපි කෙස් කියලා දකිනකොට යමක් දෙයක් කියන තැනට එනවා. සත්ව පුද්ගල සංඥාවට ආත්ම සංඥාවට එනවා. දැන් ධාතුව හැටියට බලනකොට යමක් දෙයක් වශයෙන් ගත්ත බවක් තියෙනවා. සත්ව පුද්ගල ආත්ම වශයෙන් බැලූ බවක් තියෙනවා. අනාත්ම දර්ශනය ලැබ සිටිනවා. සිමු බලන්න පුළුවන්. හැබැයි එතනට අපට පිළිගන්න බැහැ. අපි අර මුල රූපාදී තැන් පිළිබඳව ටිකක් හොඳින් බලන්න ඕන. බැලුවේ නැත්නම් අපිට මේ පේනකොටම අපි ඉහි තියෙන එකමයි තියෙන රැවටිලා එහාට හිත දුවන බව තියෙනවා. ඒ දුවන බව නැති කරගන්න නම් අපි පුළුවන් තරම් රූපයත් එක්ක ටික කාලයක් මහන්සියෙන් රූපය පිළිබඳව තියෙන ආත්ම පුද්ගල අදහස දුරු වෙන විදිහට අනාත්මය ධාතුව ප්‍රකට වෙන විදිහට නිතරම හිතන්න පුරුදු වෙන්න. එහෙම නැත්නම් දුක්ඛ ලක්ෂණය ප්‍රකට වෙන විදිහට හිතන්න පුරුදු වෙන්න. නුවණ වඩනවා කියලා කියන්නේ මෙන්න මෙහෙම වඩනකොට මෙන්න මෙහෙම බලනකොට යම් වෙලාවක් වෙනවා අපිට මේ මුලාවෙන් මිදෙන්න. එතකොට ධාතුව හරියට හඳුනාගත්තොත් ධාතුව ගැටෙන නිසා විඥානය අනාත්ම බව, ඒ තුන් දෙනාගේ එකතු වීම නිසා ස්පර්ශය අනාත්ම බව, ස්පර්ශය නිසා හටගන්න වේදනා සංඥා චේතනා අනාත්ම බව, මේ නාම රූප නිසා හටගන්න විඥානයද අනාත්ම. මේ අනාත්ම වූ චිත්ත චෛතසික රූප ඇතිතන සත්‍ය පුද්ගලාත්ම කියන සංකල්පයක් දෘෂ්ටියක් උපදිනවා නේද කියන උත්තරයක් හම්බෙනවා. එහෙනම් දුරු කරන්න ඕන මේක නේද කියන තැනක් හම්බ වෙනවා. ලෝකෝත්තර මාර්ග ප්‍රතිපදාව ඉතින් ඥාත ලැබෙනවා. ඉතින් දැන් අපි එතන ඉක්මනින් යන්න නම් අපි රූපය පිළිබඳව ඒ දැනගන්න ඕන අනාත්ම ලක්ෂණ ප්‍රකට වෙන විදිහට බලන්න. තව ප්‍රශ්නේ මුලින් අහලා තියෙනවා. කියදලා තව මොනවා හරි විශේෂයක් තියෙනවා නම් අපට ස්කන්ධ ධාතු ආයතන පටිච්චසමුප්පාද වශයෙන් බලන්න හම්බ වෙන්නේ මාර්ගයට පැමිණ. මාර්ගයේ තියෙන තැනට ආවට පස්සේ දැනට අපිට කරන්න තියෙන්නේ අනාත්ම වූ ධර්මියෝ අනාත්ම ධර්මතා බවට ප්‍රකට කර ගැනීම සඳහා යම් උපසාහයක් දරන එකයි. ඒකයි අපි කිව්වේ ප්‍රතිපත්තාන සූත්‍රයේ අනුව කය දිහා බලනවා මෙන්න මෙබඳු දේ ඇති තැන නේද මෙබඳු අදහසක් ඇති. මෙබඳු ලොම් නියදත් ඇති තැන නේද මේ ආත්ම කියන අදහසක් ඉදිරියට තියෙනවා. නිතරම ධාතුව වෙන් කරලා මේ මෙබඳු දේ ඇතිතැන මෙබඳු අදහසක් උපදිලා තියෙනව නේද? මේක නේද දුකට හේතුව දුකට මුල කියලා පුළුවන් තරම් මේ දෙක වෙන් කරගන්න හදන එක. මේක තමයි ප්‍රධානම අවශ්‍යතාවය. ඒ වෙන් කරගත්තට පස්සේ අපට ස්කන්ධ ධාතු ආයතන වශයෙන් පටිච්චසමුප්පාද වශයෙන් බලන වැඩපිළිවෙල හම්බ වෙන්නේ. මේක අමාරුයි කියලා හිතන්න එපා. අපි මේ අමාරු දේ තුල මහ ගොඩක් වැඩෙන්න ඕනේ නැහැ. සමහර වෙලාවට එක මොහොතක් එක ප්‍රයක් මේ කියන ධර්මතාවය තේරුම් ගන්න ප්‍රමාණවත් වෙනවා. අපි දැන් හිතාගෙන ඉන්න මේක මා ගොඩක් වැඩ මේක තියෙනවා. මේ සියල්ලම මේ ඔක්කොම කොහොමද කරන්නේ කියලා. බුදුහාමුදුරුවෝ මේ සාරාංශික කල්ප ලක්ෂයක් කරලානේ මේවා දැනගත්තේ අපි කොහොමද මේ සැයකින් දැනගන්නේ කියලා. එහෙම හිතන්න එපා මේ සියල්ලම මේ ඔක්කොම ඒ ආකාරයෙන්ම බුදුනුවරට හසු වෙච්ච ප්‍රමාණයෙන් දැනගන්න කියන එක නෙමෙයි අවශ්‍ය. අපට රූපය පිළිබඳව කිසිම ගැටලුවක් නැහැ. මොකද අපට රූපය නෙමෙයි ප්‍රශ්නේ. වේදනාව සංඥා සංකාර විඥාන අපට ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් අපි හදාගෙන තියෙනවා. මේ අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ස්කන්ධ ටික මම මගේ මගේ ආත්මය කියලා ඇති කරගත්ත දෘෂ්ටියක් තියෙනවා. දැන් අපිට මේ වරදින් ඉන්නේ මේ දෘෂ්ටියෙන් අපි මේ රූපය වේදනා සංඥා සංඛාර ටික අල්ලගෙන ඉන්නවා. දැන් අල්ලගෙන ඉන්න නිසා ඉතින් නිදෙන්න බැහැ. ඒ නිසා අපි රූප වේදනා සංඥා සංඛාර විඥාන ටික යම් දුරකට බලන්න ඕන මෙන්න මේ දෙක වෙන් කරනක. ඊට පස්සේ ඔබ මේ රූපේ දිහා මොකක්වත් බලන්න එපා. රූපේ දිහා පොඩ්ඩක්වත් බලන්නේ නැතුව යන්න පාරක් මං හදලා දෙනවා. මේ දෙක වෙන් කරගන්න විතරක් මේ ටික බලන්න. මට කියන්නේ මේ දෙක දැන් වෙන් වෙලා පේනවා කියලා. එතකොට මම දැනගන්නම් හැබැයි ඒක ඇත්තටම වෙලාද කියලා. හොඳයි කියන්න කමක් නෑ. නැවත නැවත හම කියන්න. දැන් අපි රූපය පිළිබඳව ලෝකයේ පිළිබඳව හොයාගෙන ගියොත් අපිට හම්බ වුණේ ඛතමංච වික්‍රේ රූපං සත්තාරෝච මහා භූතා සතුන්නං ච මහා භූතානං උපාදාය රූපං ඉදං චති රූපය කියලා කිව්වේ සතර මහා ධාතු හා සතර මහා ධාතුයෙන් උපන් දෙයක. එතකොට ඒක ජීව අජීව මේ භෞතික ලෝකයේ තියෙන හැම ද්‍රව්‍ය කාරණාවකටම අඩංගු අයිති ධර්මතාවය. මේ ලෝකේ යම් තාක් දේ නම් ඒ සියල්ලම මේ කියන රූප කියන මේ ලක්ෂණයෙන් හඳුන්වපු සතර මහා ධාතු වහ සතර මහා ධාතුයෙන් හටගත්ත කියන මේ වචනයයි. එතකොට මේ බඳු ධාතුව තමයි අපි ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා බෙදාගෙන මම මගේ අනුන්‍ය කියලා බෙදාගෙන තියෙනවා. දැන් අපිට යම් දායකක මෙන්න මේ ධාතුව හඳුනාගත්තොත් අනුමාන වශයෙන් හරි හිතා ගන්න පුළුවන් නම් ඇත්තටම බඳු දෙයක් නේද තියෙන්නේ. මේ බඳු දෙයක් ඇති තැන නේද මේ බෙදාගෙන තියෙන්නේ. මේක බෙදන්න පුළුවන් එකක්ද? මේ ටික මම මේ ටික අනුන්‍ය කියලා. දැන් මේ ටික මේ ධාතුව මම නම් වගේ නම් අර බාහිරයි කියලා ගත්ත ධාතුවක් මම මගේ වෙන්න ඕන. එහෙනම් ඒ ටික මම වගේ නොවෙනවා වගේම මේ ධාතුවක් මම නොවේ මගේ නොවේ මගේ ආත්මේ නොවේ නේද? එහෙනම් මම මගේ මගේ ආත්මේ කියලා ගත්ත දෘෂ්ටිය සංකල්පයක් විතරක් නේද මේ රූපේ විශේෂයේ තියෙන්නේ කියලා ධාතුව වෙන් කරලා දෘෂ්ටිය ආශ්‍රවය ක්ලේශය වෙන් කරගන්නවා. එතකොට ධාතුව වෙන් කරනකොට මේක තමයි දුක. හේතුව තමයි මේ තෘෂ්ණා දුස්සීමාන මම මගේ මගේ ආත්මය වශයෙන් ගත්තා. ඒක හිතේ උපදින ධර්මතාවය. එතකොට මෙන්න මේ දෙක රූප විශේෂය හඳුනාගත්ත කෙනා දකින්නවා එතකොට ඇහැ කියන්නේ ධාතුව. ඇහැට ගැටෙන රූපයක් ධාතුව. කන කියන්නේ ධාතුව. කනට ගැටෙන ශබ්දයක් ධාතුව. නාසයත් ධාතුව. නාසයට ගැටෙන ගන්ධයක් දිවත් ධාතුව. දිවට ගැටෙන රසයක් ධාතුව. කයත් ධාතුව. කයට ගැටෙන අහසත් ධාතුව. එහෙනම් ධාතුව ධාතුව සමගයි ගැටෙන්නේ. මමත් එක්ක කවුරු හරි ගැටෙනව නෙමෙයි. මගේ දෙයක් එක්ක කවදියක් ගැටෙනව නෙමෙයි. මම මගේ කියන අදහස ඉපදෙලා තියෙන්නේ නිත්‍යා දෘෂ්ටියක් වැරදි සංකල්පයක්. මෙතන ගැටෙන්නේ යථාර්ථයේ ඇත්ත මොකද්ද? ධාතුව ධාතුස. ධාතුව ධාතුව සමග ගැටුණාම සිතක් උපදින බවක් තියෙනවා. මේ දෙක ගැටුණාම ශබ්දයක් උපදින බවක් තියෙනවා. දැන් ශබ්දය ඇඟිල්ලට අයිතිද? නේසට අයිතිද? දෙකටම අයිති නෑ. හැබැයි දෙක ගැටෙනකොට ශබ්දය කියලා යමක් හටගන්න බවකුත් තියෙනවා. එහෙනම් මේ ධාතුව ධාතුව ගැටෙනකොට හිතක් උපදින බවක් තියෙනවා. එතකොට ඒ හිත මේ එකකටවත් අයිති නැති අනාත්ම ස්වභාවය. දැන් මේ ගැටෙනකොට ශබ්දයක් උපන්න ඒක ආත්මද පවත්වන්න පුළුවන්? ගැටීම අවසන් වෙනකොට මේ ශබ්දය නැති වෙනවා. දැන් මේ ශබ්දය එනකොටම ඒ ශබ්ද විශේෂයේ සපවත් බවක් වූ දුක් බවක් ඒ ශබ්දය හඳුනගන්න බවක් ඒ ශබ්දය ගැන හිතන්න පුළුවන් කියන බවක් ඇති වෙනව නේද? මේ ශබ්දය එනකොටම ශබ්දේ නිසා කරදරයක් කියන අදහස එන්න පුළුවන්. වේදනාව ඒ ශබ්දේ අර ශබ්දයට වඩා වැඩි කියලා එතන හඳුනන බවක් එන්න පුළුවන්. ඒ ශබ්දය අර ශබ්දයට වඩා මිහිරි හොඳයි කියලා එතන බවක් එන්න පුළුවන්. ඒකවල මේ මෙන්න මේ වගේ මේ හිතක් පහළ වෙනකොටම ඒ හිතත් එක්කම සිතුවිලි උපදින බවක් සිතක් එක්කම සිතුවිලි උපදිනවා. ඒ කුප්පාද නිරෝධාච. එකටම උපදිනවා එකටම නිරුද්ධ වෙනවා. එතකොට දැන් ධාතුව ධාතුව ගැටෙන නිසා උපදින සිතක් අනාත්මයි. ආත්ම වෙන්න බෑනේ. මේ තුන් දෙනා නිසා හටගන්න ස්පර්ශය අනාත්ම වූ හේතු නිසා හටගන්න ස්පර්ශය ආත්ම වෙන්න බෑ. ඒ ස්පර්ශය අනාත්මයි. සත්පුද්ගල ආත්ම නොවේ. මම මගේ මගේ ආත්ම නොවේ. ඒ ස්පර්ශය නිසා හටගන්න වේදනාව සංඥාව සංකාරය විඳින බව හඳුනන බව කල්පනා කරන බව ආත්ම වෙන්න පුළුවන්. එහෙනම් අනාත්ම වූ දේ නිසා හටගන්න මේ වාද අනාත්මයි. එතකොට මේ රූපයත් මේ නාමයක් දෙකම අනාත්මයි. මේ අනාත්ම වූ නාම රූප දෙක එකතු වෙලා හටගන්න විඥානේ ආත්ම වෙන්න පුළුවන්. එහෙනම් මේ සියලු දේම අනාත්මයි නේද? ඔන්න දැන් අපි ওই ටික දැක්කොත් දකිනකොට තේරුම් ගන්න මොනවද? චිත්ත චෛතසික රූප කියන තුන් පරමාර්ථය. මේ පරමාර්ථ තුන දකිනකොට ඊළඟ පරමාර්ථයට ලං වෙනවා නිබ්බාන. එහෙනම් නිබඳු යථාර්ථයක් ඇති තැන නේද මේ සත්පුත්තර ආත්ම භාවයක් කියන උත්කල සංකල්පයක් මෙතන ඇත්තේ කියන එක. ධාතුව අනිකක්, චිත්තයසික රූප පරමාර්ථ ධර්ම අනිකක්, මේ ආශ්‍රවය ක්ලේශය අනිකක් කියන එකක් එනවා. දැන් එතකොට එහෙනම් මෙන්න මේක වෙන් කරගත්ත කෙනාට දැන් ආපහු රූපය ගැන වේදනාව ගැන සංඥාව ගැන ස්පර්ශය ගැන සංචේතනාව ගැන ආයි බලන්න දෙයක් තියෙනවද? දැන් සත්පුද්ගල මම මගේ කියන අදහසක් නිස ක්ලේශයක් නිස ඒක රූපයට හෝ මේ ස්කන්ධ පහටම අයිති වුණ නොවේ. එහෙනම් දැන් දුරු කරන්න ඕන මොකක්ද? ආශ්‍රවය මේ ක්ලේශය. මේ සත්පුද්ගලාත්ම මම වගේ කියලා දකින මේ අදහසයි මේ සමුදයයි දුරු කරන්න ඕනේ. දැන් සමුදය දුරු කරන්න කියලා ආපහු රූපය බලනකොට වැඩක් වෙයිද? දැන් අපි රූපය බලලා මොඳටම ආගත්තා ඒක මම වගේ මගේ ආත්ම වශයෙන් ගත නොහැක්ක. රූපේ පරිඥානාත රූපේ පිළිසඳ දැක්කා නේ තමම මේ සෝමත් නේකවත්. රූපේ මම වගේ මගේ ආත්මේ නෙවෙයි. වේදනාව පිළිසඳ දැක්කා මම වගේ මගේ ආත්මේ නෙවෙයි. සංඥා සංඛාර විඥාන පිළිසඳ දැක්කා මම වගේ මගේ ආත්මේ නෙවෙයි. එහෙනම් දැන් ආපහු රූපය ගැන වේදනාව ගැන ස්කන්ධ ගැන බලන්න දෙයක් නැහැ. එහෙනම් දැන් තියෙන්නේ මේ දෘෂ්ටිය උපදින්නේ කොහොමද? මේ දෘෂ්ටිය නැති කරන්නේ කොහොමද? මෙන්න මේ උපදින හැටි හා මේ නැති වෙන හැටි දැනගත්ත කෙනාට ඔන්න මාර්ගය උපන්නා වෙනවා. එතකොට දැන් හැබැයි එතනදී අපිට චතුසත්‍ය ලෝකෝත්තර සම්මාදිට්ඨිය එළඹ සිටිනවා. දුක්ඛ සමුදයත් නිරෝධයත් මාර්ගයත් වෙනවා. එතනදී සමුදය වෙන්නේ අර මම කියන්නේ දැන් දැනුත් අපි කියේ අර ඇස් දෙක තියාගෙන බලන්න කියලා. බලනකොට මේ පෙනෙන දේත් එක්කෙනවනේ, එක්ක සතෙක්, එක්ක පුද්ගලයේ, කෝකෙමෙක් කියා යමක් කියන අදහසක් එනවනේ. මෙන්න මේ අදහසම තමයි දුක් සමුදය. කොයි වෙලාවක හරි යමක් දෙයක් කියන සතෙක්, පුද්ගලයේ කියන අදහස උපන්නනම් මේ අදහස උපන්න කියන්නේ සමුදය හටගත්ත. සමුදය හටගත්තේ කොතනද? දුක දුක හැටියටම දැක්කද? දැන් මේ අදහස ඉදේනවද? දැන් මේ අදහස එන් උපදින්නෙම ස්කන්ධ ඇතිද? දැන් ආයතන හරි ස්කන්ධ ධාතු ආයතන මේ ඕනෙකින් බලන්න පුළුවන් එකක. දැන් ඔන්න හඳුනා ගන්න මෙන්න මේ අදහස උපත මේ ධාතු ඇතිද? මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු. එහෙම නැත්නම් මනාචනය, ධම්මාචනය ඇතිදෙන මෙන්න මේ අදහස මේ ආයතනයේ නිරුද්ධ වෙනකොට මේ පන්න අදහසද ස්කන්ධ ධාතු වශයෙන් බලනවා කියන්නේ එතන. එතකොට යාට යම් විදියකින් යම් අදහසක් මේ වටාපත මේ බුදු ආමුරු මේ ආමුරු මේ මේ නියම මේ තාත්ත කියන මේ අදහසෙන්න පුළුවන්. එතකොට එයා දන්නවා මේ අදහස එන්නේ මේ අදහස මේ සමුදේ හටගන්නේ දුක දුක හැටියට නොදකින තැනමයි කිය. ස්කන්ධ ටික පහළ වෙච්ච තැනමයි. ඉතින් මේ අදහස ඉගෙන එනවද? දැන් මේ කියන අදහස උකලින්නේ මේ ටික හැට ගැටෙනකොටමනේ. නේද? එතකොට එහෙනම් ඔන්න දැන් තේරුම් ගන්නවා එතනින් එහාට ඉදං දුක්ඛං තියෝනසෝ මනසිකරෝති අයං දුක්ඛ සමුදය තියෝනසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධෝ තියෝනසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධ ඥාන ප්‍රතිපදා තියෝනසෝ මනසිකරෝති. ඔන්න ආශ්‍රක්ෂේ වෙන. ඒ කියන්නේ අර සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාර්ථ දුරු වෙන මනසිකාරයේ උත්තරදී හම්බ වෙන. එතකොට දුකයි කියලා ගන්නෙ ස්කන්ධ ධාතු ආයතන මේක. පටිසම්පාද වශයෙන් දැකෙන ධර්මතාවය. සමුදය වෙන මේ සත්පුද්ගලාත්ම වශයෙන් ගත්ත අදහසම නේද සමුදය. හැබැයි දැන් වෙන මෙතනදී තියෙනවා මෙහෙම එකක්. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං. දැන් ස්කන්ධ ටික පහළ වෙන වටාපත කියන අදහස උපදින්න පුළුවන්. වටාපත කියන අදහස ඉදලා සමහරවිට වටාපත හොඳයි ලස්සනයි කියන තැනකට ආවා කියන්නේ. එතකොටම දැන් මෙයා දැක්කොත් මේ සමුදය නේද හටගත්තේ. මේ ස්කන්ධ ඇතිදැන දුක ඇතිදැන දුක දුක ඇතිද නොදැක්ක නිසා මේ දෙයක් යමක් හත්යේ පුද්ගලයේ දෙයක් යමක් කියන අදහසක් ඉදිරියලා නේද? දෘෂ්ටිය ඉදිරියලා නේද? කියලා දකිනකොටම සමුදය ඥාන, දුක සමුදය ඥාන. මේ දුකට හේතුව නේද කියලා හඳුනගන්න. දුක්ඛ සමුදය ඥානං වෙනකොට මෙයා දුක දකින්න වෙනවා. මෙන්න මේ දුක ඇති තැන දුක දුක හැටියට නොදැක්ක නිසා මේ ධාවණය විතර දැක්කොත් එයා දුක්ඛේ ඥානං වෙනවා. දුක්ඛ සමුදයේ ඥානං. එහෙනම් මේ සමුදය දුර්කල යුතුයි නේද කියලා දැනගන්නකොට නිරෝධේ ඥානං වෙනවා. එහෙනම් නිරෝධකාණ මෙහෙම නේද මේ දුක දුක හැටියටම දකින්න ඕන නේද කියන එක දැනගන්නකොට මන්ත්‍රේ ඥානං වෙනවා. ඉතින් මේ ඒ විදිහට දැක්ම දැක්මක් වෙනවා. ඒක නම් මම හිතන්න ඕනේ අපි එතනට ඉක්මනින් යන්න නම් ඕන. ඒ නිසා මේ අමාරු ගැඹුරු දෙය කියන එකක් නැහැ මේකේ. අමාරු කියලා අපි හිතාගත්ත බවක් විතරයි තියෙන්නේ. පොතේ තියෙන මේ සියලු දේවල් ගැන ඒව මහා බරට ගන්න එපා.
අපිට අවශ්‍යතාවයේ ඒ දැනුම නෙමෙයි. මේ හිතට හසු වෙන දේ අඳුරගන්න මේ ටික ඇති. හිතට හසු වෙන දේ අඳුරගන්න හේසා කියනකොට මොකද්ද තියෙන්නේ? වටාපත කියලා දැනගැනීමකට තියෙන මොකද්ද පහළ වෙලා තියෙන්නේ? මලක් කියන දැනගැනීමකට තියෙන මොකද්ද පහළ වෙලා තියෙන්නේ? මොකද්ද එතන තියෙන්නේ? මෙන්න මේ අනුසාරයෙන් මේ ස්කන්ධ ටික හඳුනා ගන්නවා. ධාතු ආයතන කියන්නේ. එපමණකට ඇති. වැරදි. ධාතු ගොඩක් කියලා ගත්තත් ඉතින් මලක් කියලා ගත්තත් ධාතු ගොඩක් කියලා ගත්තත් දෙයක් හැටියට ගත්ත තමයි. දැන් අපි බලන්න ඕන හටගත්ත දේ හටගත්ත නම නිරුද්ධ වෙන දෙයක් වගේ. යමක් දෙයක් මම කියලා ගත්තත් එකයි ධාතු ගොඩක් කියලා ගත්තත් එකයි. එහෙම වෙන්න බෑ. අපිට යම් දැනගැනීමක් ඇති වුණා නම් සම අඳුර ගන්න හොඳයි. දැන් අපි වටාපිට කියන දැනගැනීම මේ දැනගැනීමක් ඇති වුණා. මේක නේද දුක්ඛ සමුදය. යමක් දෙයක් සත්‍යේ කුත්‍රේ කාත්මයක් මම කෙනෙක් දෙයක් හැටියට ගන්න බවම නේද සමුදය. මේ සමුදය හටගත්තේ දුක දුක හැටියට හොඳට ගන්න. ඒ කියන්නේ දැන් අපි හැමතිස්සෙම තේරුම් ගන්න රූපේ යථාර්ථය ධාතුව නොදකිනකොට රූපේ මම මගේ කියලා සත්පුද්ගල අදහස උපන්නනේ උපදිනවනේ. ඒ පාඩම තමයි මෙතනදී මට තියාගන්න ඕන. Yeah.